අද දින පෙබරවාරි 18 වන දින වෙනවා 2024 වර්ෂයේ අප සියලු දෙනා රැස් වී සිටින්නේ නිසරණ වනයේමගින් පවත්වන ලබන ආධුනිකයන් සඳහා සතිමත් බව පිළිබඳ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් සඳහායි. ඒ වෙනුවෙන් නිසරණ වනය නියෝජනය කරමින් මේ සභාවට එක්වන්නා වූ ගෞරවනීය හෝමාගම නම කියන අවසරයි හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව ඉතාම ගෞරවයෙන් සහ පාද නමස්කාර පූර්වකව මේ වැඩසටහනට අප සියලු දෙනා වෙනුවෙන් මම විසින් පිළිගනු ලබනවා. ඒ වගේම සූම් සහ මික්සෙල් හාර් ඔස්සේ මේ වැඩසටහනට සම්බන්ධ වූ සියලුම දෙනාවත් මේ වැඩසටහනට ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපගේ වැඩසටහනට අනුව යෙදී තිබෙන්නේ පළමු අනුව ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාව. ඉන් අනතුර ප්‍රශ්නෝත්තර වාරයක් එළඹෙමින් තිබෙනවා. ලිඛිත වාර්තා සහ වාචික ප්‍රකාශ හෝ වාර්තාවන් ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබෙනවා ඔබ සියලු දෙනාටම. ඒ අනුව අපි විසින් ඊළඟට ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ඔබ අප සිල් දෙනවෙන් මම ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා දහම් අනුශාසනාව ආරම්භ කරන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනච්චරියා පුබ්බේ අසුත පුබ්බාති. පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම්කිසි අවස්ථාවක් ඉඩකඩක් ලැබිලා තියෙනවා මේ අපි කරනා වූ පුහුණුව පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් ඒක අපේ ජීවිතයට ලං කරගන්නේ කොහොමද, ඒක තව තව වඩා ගන්නේ කොහොමද කියන මෙන්න මේ කතා බහට ඉඩකඩක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ ලැබිච්ච ඉඩකඩේ මෙන්න මේ විදිහේ අදහසක්, මේ විදිහේ සිදුවීමක් පිළිබඳ කතාවක් මම ඉදිරිපත් කරන්න හිතුවා. මොකද්ද මේ අදහස, මොකද්ද මේ සිදුවීම කියලා ගත්තොත්, අන්න භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසකට ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. එතකොට මේ ධර්ම දේශනාව සිද්ධ කළා මේ විදිහට යම් කරුණු ටිකක් පැහැදිලි කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දැන් අද කාලේ භාෂාවෙන් මේක කිව්වොත් මේ පිරිසගෙන් අහනවා, මහණෙනි මේ වගේ ධර්මදේශනාවක්, මේ වගේ විස්තරයක් මීට කලින් අහලා තියෙනවද කියලා. එතකොට එහෙම ඇහුවාම මේ ස්වාමීන් වහන්සේලා කියනවා, නැත ස්වාමීනි මෙහෙම එකක් අපි කලින් අහලා නැහැ, මේ පළවෙනි වරට තමයි මෙහෙම දෙයක් ඇහුවේ කියලා. ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක් මේ ආගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ හරි අමුතු පිළිතුරක් තමයි දෙන්නේ. මොකද්ද කියනවා, ප්‍රකාශ කරනවා, මේ මමත් මේ පළවෙනි පාරට මමත් මේ විදිහ දෙයක් මීට කලින් අහලා දැකලා නැහැ. එන්නේ විදිහ අදහසකින් බුදුරජාණන් වහන්සේ මේ පිරිසට පිළිතුරු දෙනවා. මොකද්ද මේකේ කියන්නේ, අනච්චරියා පුබ්බේ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බා. මේ අතිශය ආශ්චර්යයි. මොකද්ද, පෙර නොඇසු නොවිරු ධර්මයක්. මේ කලින් අහලා දැකලා නැති ධර්මයක් මේ විදිහේ පැහැදිලි කිරීමක් තමයි මෙතන තියෙන්නේ කියලා ඔන්න විදිහට යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කරනවා. එතකොට මොකද්ද මේ කියන්නේ, මෙන්න මේ විදිහට මේ අලුත්ම ධර්ම දේශනාවක් සිද්ධ කරා වගේ, මේ කවදාවත් අහලා නැති ධර්ම දේශනාවක් සිද්ධ කරා වගේ මේ පිරිසටත් දැනෙනවා, මේ දේශනාව ඉදිරිපත් කරන භාග්‍යවතුන් වහන්සේටත් දැනෙනවා. ඉතින් නැවත නැවත මතක් කරනවා, මේ විදිහට මේ පෙර නොඇසු නොවිරු ආශ්චර්යමත් ධර්මයක් තමයි මේ දේ, ඒ විදිහේ දැන හඳුන ගැනීමක් තමයි මේ තියෙන්නේ කියලා යම් කිසි විදිහක ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ කියන කතාව යම් කිසි ආකාරයක භාවනාවක ප්‍රතිපදාවක යෙදිලා ඉන්න කෙනෙක්ට බොහොම වටිනා මතක් කිරීමක්. ඇයි එහෙම කියන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේක කොහොමද මෙච්චර මේ ප්‍රතිපදාවකට භාවනාවකට අදාළ වෙන්නේ කියලා. නමුත් ඇත්තටම මේ ප්‍රතිපදාව මේ පුහුණුව හඳුන්වලා දෙනවා නම් ඒ හඳුන්වලා දෙන කෙනෙක්ට යම් කිසි විදියක මෙන්න මේ කී අදහස ගොඩක් වැදගත් වෙනවා. පීතමු දැන් ටිකෙන් ටික මේ විදිය පුහුණුවක් ප්‍රතිපදාවක් කරන කෙනෙක් තමන් තුළින් සිහියක් පුරුදු කරන්න උත්සාහයක් ගන්නවා. එතකොට ඒ මුලදී අර කෙනෙක්ගේ වචනයක් අහලා මුලදී යම් කිසි උපදෙස් මාලාවක් සහිතව ওই විදියට පුරුදු කිරීමක් තමයි පටන් ගන්නෙ. ටික 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 කාලෙත් එක්ක ඔන්න මොකද වෙන්නේ, වැඩි වැඩියෙන් මේ සිහිය කියන්නේ මොකද්ද කියලා, ටිකෙන් ටික මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා ටිකෙන් ටික දැන හඳුනා ගන්න පුළුවන්. ඉතින් මුලදී අර පොඩ්ඩක් අහිංසක වෙලා මුලදී මේ විදිහට මේ කියන පුහුණුවට අනුව වැඩ කටයුතු කරගෙන ගියොත් වැඩි කාලයක් යන්නේ නැතුව නුදුරේදීම මේ භාවනාව කොහොමද පුරුදු කරන්නේ, කොයි විදිහටද මම මේක කළ යුත්තේ කියන යම් කිසි අදහසක් ඒ හැඟීමක් මතුවෙලා ඉන්න පුළුවන්. මුලදී තින් නිකන් තියනවා නිකන් රෙජිමෙන්ටේෂන් වගේ ගතියක් මුලදී තියනවා, නිකන් ඔය කියන විදිහට කරන්න ඒ විදිහට පුහුණු වෙන්න වගේ ගතියක්. එතකොට ඕක පිළිබඳ නිකන් උදාහරණයකට කිව්වොත් අර ඉස්සර ඔය ෆිල්ම් එකක් තියුණා ෆොරස්ට් ගම්ප් කියලා. ඒක ඉන්නවා තරුණෙක් මේ ගම්ප් ෆොරස්ට් ගම්ප් තමයි යාගේ නම. එතකොට මේ තරුණයා යනවා මොකද්ද ආමියකට, හමුදාවට ගිහිල්ලා හමුදාවේ බොහොම දක්ෂ විදියට මේ තැනත්තට වැඩ කටයුතු කරගන්න පුළුවන්. එතකොට ඒකේ ඒ කාණ්ඩේ ඉන්න ඩ්‍රිල් සර්ජන් එක වෙලාවක අහනවා මේ තරුණයාගෙන් ගම්ප් කියලා, නිකන් අර මහා සද්දෙන් අඬ ගස්සලා නම අඬ ගස්සලා අහනවා What's your sole purpose in this army කියලා අහනවා. උඹේ මේ army එකේ ඉන්න එකේ sole purpose එක මොකක්ද උඹේ කියලා අහුවාම මේ තරුණයා කෑ ගහලා පිළිතුරු දෙන්නේ කොහොමද, To do whatever you tell me to do, drill sergeant. ඔබ මට මොකද්ද කරන්න කියන්නේ, ඒ දේ මම කරනවා, ඒක තමයි මගේ sole purpose එක කියලා මෙන්න මේ තරුණයා මේ කොල්ලා පිළිතුරක් දෙනවා. ඉතින් අන්න ඒ වගේ යම් කිසි විදියක ආධුනික කෙනෙක්ට තියෙන හිතෙන්න පුළුවන් මේක නිකන් රෙජිමෙන්ටේෂන් වගේ, මේක නිකන් අපේ යම් කිසි විදියක ස්වාධිපත්‍යයක්, මේ විදියට මගේ තීරණ ගැනීමේ හැකියාවක් නැති කරන ක්‍රමවේදයක් වගේ කියලා මුලදී හිතෙන්න පුළුවනි. මුලදී එහෙම ගතියකුත් තියෙනවා. මුලදී ඒ මුලෙන් එන කට්ටියට අපි කියන්නේ to do whatever you whatever we tell you to do. හරි, මොකක් හරි කියන විදියට කරපන් කියලා තමයි කියන්නේ. ඒකට එහෙම කරගෙන කරගෙන යනකොට අන්න ටික 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 දවසක් දෙකක් සතියක් දෙකක් මාසයක් දෙකක් යනකොට ටිකෙන් ටික වැඩේ තේරෙනවා. වැඩේ තේරෙනවා මොකද්ද මේ ක්‍රමවේදේ, කොහොමද මේක සිදුවෙන්නේ කියන වැඩේ තේරෙනවා. අන්න එතකොට ටික ටික අර මුලින් නෑ කියලා හිතුණු ස්වං තීරණයක් ඇත්තරම තියෙන බවත්, තමුන්ට පහසු විදියක මේ පුහුණුව කරගෙන යන්න පුළුවන් විවෘත භාවයක් ඉඩකඩක් ලැබෙන බවත් ටිකෙන් ටික දැනගන්න පුළුවන්. ඒක මුලදී නෑ කියලා හිතුණාට මොකද පස්සේ පස්සේ ටික ටික ඒ හැකියාව තම තමුන්ගේ ක්‍රමවේදයකට පුහුණු කිරීමක්, තම තමුන්ට අදාළ විදිහට මේ පුහුණු හඳුන ගැනීමක් බවට ටිකෙන් ටික පරිවර්තනය වෙනවා. අන්න ඒ අවධියේදී වැදගත් වෙන යම් කිසි මතක් කිරීමක් තමයි මේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත සිදුවීමත්. මේ විදිහට කාලයක් තිස්සේ පුහුණුවක් කරගෙන යනකොට නැවත නැවත කටයුතු කරනකොට අන්න එයාට එයාගේම බැලන්ස් එකක් හදාගන්න පුළුවන් අවධියක් එනවා. ඒ අවධිය හරීම එක පැත්තකින් ආශ්චර්යයක් දනවනවා. අර භාග්‍යතුන් වහන්සේගේ වචනේ අතිශය ආශ්චර්යයි. අනාචාරිය කියන වචනේ තමයි තියෙන්නේ. මේ විදිහ ආශ්චර්යයක් දනවනවා. මොකද හේතුව හරීම ඉවෝල්විං. දවස දවස ගානේ මේ පුහුණුව වෙනස් වෙනවා. මේ ප්‍රැක්ටිස් එක වෙනස් වෙනවා. තීරණයකට එළබෙන්න බැරි ශීඝ්‍රතාවයකින් මේ දේ වෙනස් වෙන පටන් ගන්නවා. එතකොට වෙනස් වෙනකොට මුලදී මෙයාගේ ප්‍රතික්‍රියාව තමයි මෙයා කලබල වෙනවා. මොකද්ද මේ ආවේ, මේ මට පිස්සු ඇදීගෙන එනවද, මේ මොකද්ද මේ වෙන්නේ කියලා ඔන්න ඔය විදිහට අමුතු අමුතු ප්‍රශ්න ගැටලු වෙහෙස පීඩාකාරී තත්ත්ව හදාගන්න පුළුවන්. මුලදී කලබල වෙනවා. නමුත් එයාට අපි කියන්න ඕනේ මේ මොන දේ වුණත් කමක් නැහැ, දැනගන්න සේයාවකින් කල් ගෙවත්. දැන ගැනීම මම දනිමි කියලා අපි කියන්නේ. වෙනදා එහෙම එකක් නැහැ. වෙනදා මේ වැඩේ අහු වෙලා ඒකේ අතරමැද ඒක තුල අතරමං වෙලා කල් ගෙවපු මේ තැනැත්තට අපි කියනවා මෙන්න මේ නිරීක්ෂකයෙක් විදිහට මේ දේ දැනගන්න, මොන දේ ආවත් භාවනාව මොන පිටට පෙරලුණත් මොන විදිහේ අවධියක් පහු කරත් ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ, දැනගන්න අසුලුව ඉන්නවා කල් ගෙවනවා. සමහර වෙලාවට නිකන් මේ විදිහේ දෙයක් කරගෙන යන කෙනෙක්ට තේරෙනවා මේ වෙනදා බොහොම කොහොමද කියන්නේ අර කලර්ෆුල් විදිහට, එහෙම නැත්නම් වයිවර්ණ විදිහට පෙනුණු මේ ලෝකේ නිකන් ඈතින් දුරස් වෙලා වගේ පේන්න පටන් ගන්නවා. නිකන් කිසි වයිවර්ණ ස්වභාවයක් නැහැ, නිකන් විවර්ණ වෙච්ච ගතියකින් වගේ මේ විදිහට නිකන් දේවල් ඇහෙනවා, මේ වැඩ කටයුතු කරනවා. නමුත් නිකන් ඒ සිදුවීමෙන් දුරස් කෙනෙක් වගේ තමයි මම. ඒවා නිකන් ඈතින් වගේ තමයි දැනෙන්නේ, වෙනදා තරම් අර තීව්‍ර විදිහට දැනෙන්නේ නැහැ. එතකොට හිතෙනවා නිකන් මේක නිකන් මේ මොකක් හරි අවුල්ලාගෙනවත් වෙනවද? ඇයි මේ වෙනදා දැනිච්ච විදිහට මේ වෙහෙස පීඩාව පවා දැනෙන්නේ නැත්තේ? වෙනදා විදිහට මේවා මේ නිකන් බොහොම තීව්‍ර විදිහට දැනෙන්නේ නැත්තේ ඇයි කියලා ඔහොම ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මගේ මේ මනස වික්ෂිප්ත වෙනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඈ ඒ විදිහට නැවත නැවත විවිධ අවදි පහු වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි කියනවා හරි ඕක හරි, ඕක ගැන එච්චර බියවීමක් වෙහෙසක් ඇති කරගන්න ඕනේ නැහැ. හරි අද දවසට අනුව කොහොමද මේක පේන්නේ නිකන් හරිම විවරණ ගතියකින්, නිකන් ඈතින් තියෙනවා වගේ, මේ සිදුවීම් ඔක්කොම නිකන් ඈතින් ඇහෙනවා වගේ, ඈත ඉඳලා සිද්ධ වෙනවා වගේ, මේ දේවල් එච්චර ඇඟට එන්නේ නැහැ වගේ, මොකද්දෝ විවරණ ගතියකින් අද දවසේ තියෙනවා. කමක් නැහැ, අද දවසෙත් අන්න නිරීක්ෂණයක් තියෙනවා. මේක දැනගන්න ආසලුව මෙහෙම එකක තමයි මම ඉන්නේ කියලා දැනගනිමින් මෙතනත්ත කල් ගෙවනවා. සමහර විට හෙට දවසේ අන්න වෙනස්ම විදියක එකක් එන්න පුළුවන්. ආපහු අයවන්න වෙලා, ආපහු ත්‍රීව්‍ර වෙලා, ඔන්න බොහොම ඇඟට එන ගානට මේ ඔක්කොම දැනෙන්න පටන් ගන්නවා. හැම දෙයකටම සංවේදී, හැම එකටම වෙහෙස ගන්නවා. ඒ විදිහේ ස්වභාවයකට හෙට දවසේ පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට උඩ පහළ යමින් විවිධ පැතිකඩ පෙරලමින් මේ ප්‍රතිපදාව වැඩෙනකොට ගොඩක් වෙලාවට කෙනෙක් වෙහෙසක් පීඩාවක් තමයි හදාගන්නේ. මේ මොකද්ද වෙන්නේ, මෙහෙම දේවල් වෙනවාද, මේකද භාවනාව කියලා සැක සංකා ඇති කරගන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ වගේ කෙනෙක්ට අපි කියනවා අර මොකද්ද අර අද කාලේ නූතන විදිහට කියන්නේ, අන්න මොකද්ද කියන්නේ, history has it, cameraman never dies. මේ කැමරා කාරයා කවදාවත් මැරෙන්නේ නැහැ, රෙකෝඩ් කරන එකා මැරෙන්නේ නැහැ. රෙකෝඩ් කරන එකා මලහන වීඩියෝ පටියක් තියෙන විදියක් නැහැනේ. අද කාලේ විදියට ඔය කියන්නේ ඈ, වීඩියෝ පටියක් තියනවා නම් රෙකෝඩ් කරන එකා මැරිලා නැහැ. ඉතින් අර මොකෙක් හරි සතෙක් අඹාගෙන එනවා, ආ කියනවා history has it, බය වෙන්න එපා, කැමරා කාරයා කවදාවත් මැරෙන්නේ නැහැ. කැමරා කාරයා මැරෙන්නේ නැහැ කියන බැල්මෙන් මේ ඉන්න කියලා අදහස තමයි කියන්නේ. කියන්නේ මලාට වීඩියෝ එක හම්බ වෙන්නේ නැහැ නේ මලොත්. ඒකින් ඉඳ වෙන්නේ නැති ඔහොම කියනවා ඇත්තේ. කෙසේ නමුත් කියනවා කැමරාමන් never dies. කැමරා කාරයා කවදාවත් මැරෙන්නේ නැහැ. කැමරා කාරයාට කවදාවත් අනතුරක් වෙන්නේ නැහැ. History has it. ඉතිහාසය අපිට ඒක කියලා දීලා තියෙනවා. ඔහොම තමයි කියන්නේ. එතකොට අපි මේ භාවනානුයෝගී මේ පුහුණුවේ යෙදෙන තැනැත්තරත් කියනවා history has it. මොකද්ද? ඉතිහාසය අපිට කියලා දීලා කියනවා කැමරාමන්, එහෙම නැත්නම් observer, මේ බලා ඉන්න තැනැත්තා, මේක නිරීක්ෂණය කරන තැනැත්තා කවදාවත් එයාට අනතුරක් වෙන්න විදියක් නැහැ, එයා මැරෙන්නේ නැහැ. අන්න ඒ අර්ථෙන් ඔය දිගට දිගට ඔය එන එක නිරීක්ෂණය කරමින් කල් ගෙවන්න කැමරා කාරයාට අනතුරක් වෙන්න විදියක් නැහැ. මේ බලා ඉන්න මිනිහාට අනතුරක් වෙන්න විදියක් නැහැ. මේකට මැදිහත් නොවි බලන තාක්කල් එහෙම අනතුරක් තියෙන විදියක් නැහැ. අන්න ඒ අදහසින් නැවත නැවත මේ දේ පුරුදු කරගෙන යන්න පුළුවන්. මොන පැතිකඩ මොන විදියට මොන පිට පෙරලුණත් මොන විදියේ පාට වයිවර්ණ ස්වභාව ආවත් මොන විදියට විවර්ණ වුණත් මොන විදියට අර විදියට ත්‍රීව්‍ර වෙනවා, ත්‍රීව්‍රතාවය අඩු වෙනවා, ওই විදියේ වෙනස්කම් වුණත් මේ ඔබ්සර්වර්ට, මේ කැමරාකාරයාට අනතුරක් නෙවනවා කියන විශ්වාසෙන් මේක දිගට දිගට පුහුණුවක් විදිහට කරගෙන යනවා. අන්නේ යන්න යන්න තේරෙනවා මේ වෙනස බාර ගන්න ගන්න තේරෙනවා මේක හැම වෙලේම ඉවෝල්විං, හැම වෙලේම නිකන් එක එක පැතිකඩ පෙරලෙනවා. කවදාවත් අහවර වෙන්නෙත් නෑ පෙරලිලා. ඒ වෙනුවට අද දවසේ එක පැත්තක්, හෙට දවසේ තවත් පැත්තක්, අද දවසේ දුකයි, හෙට දවසේ සතුටයි, අන්න දවසකට හිත තැම්පත් වෙලා, දවසකට හිත බොහොම ඇවිස්සිලා, ඔන්න ඔය විදියට 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 අමුතු අමුතු ගමනක, හරියට නිකන් අර ගඟක දොළ පහරක අර විවිධ පැතිකඩ පෙරලමින් ගමන් කරන ගලක් ඕප දැමෙනවා වගේ මේ තැනැත්තාගේ මේ පුහුණුවත් ටික ටික ඕප දැමෙනවා. ඕප දැමෙන්නේ කොහොමද? අර වෙහෙස පීඩාව හරහම තමයි. අර විවිධ පැතිකඩවලට පෙරලීම හරහම තමයි. විවිධ දිශාවලට හැරවීම හරහම තමයි. විවිධ ගට්ටනවලට ලක්වීම හරහම තමයි. ඉතින් ඔන්න ඔය විදිහට ටික ටික දැනගන්න පුළුවන්, දැකගන්න පුළුවන් මොකද්ද මේ කරන ඌ පුහුණුව මේ පරිවර්තනය වෙන හැටි, ඒක වෙනස් වෙයි වෙනස් වෙයි යන හැටි. එහෙම යන්න යන්න ටිකෙන් ටික අපේ ජීවිතවලට ගැළපිලා එන්නේ නිකන් යම් කිසි විදියක අර ස්වභාව ධර්මයේ රිද්මයක් කිව්වට නරකම නෑ. ස්වභාව ධර්මයේ රිද්මයක් තමයි ගැළපිලා එන්නේ. ස්වභාව ධර්මයේ රිද්මයක් කිව්වහම අන්න මේ වටපිටාව මේ ස්වභාව ධර්මය අපිට ඕන විදිහට වැඩ කරන්නේ. ඒ වෙනුවට ඒක යමුතු ධර්මතාවයක්, නියාමතාවයක් මොකද්දෝ එකක් තියෙනවා. ඒකට අනුව තමයි යාගේ වැඩ. එතකොට ඔන්න මේ දවස්වල නිකන් අර නිකන් කන්දක් විලිලාලා වගේ ඔන්න දාරිය දානවා, හියුමිඩිටි, රස්නේ. ඉතින් ඕක තමයි දවස පුරාවට දැන් වහි දැන් වහි දැන් වහි කියලා තමයි දඟලන්නේ. හැබැයි වැහින්නේ නැහැ. වහින්නේ නැහැ. කන්දක් විලිලාලා මොකද්දෝ වදන්න හදනවා. හැබැයි වදන්නේ නැහැ. අන්තිමට මොකක් හරි ආටාමාට 9ට රාත්‍රියේ ඔන්න පොදයක් ගගීලා ආපහු දාඩි දාන. ආයිත් බෑ, ඒ පාරත් වැහගන්න බැරි වුණා. මොකද්දෝ තියෙනවා. ඉතින් ඒ කාලේනේ. ඒ කාලේට හරි අපහසුවක් අමාරුවක් මේ කාලගුණේ ඔන්න ඔය වගේ උෂ්ණ වෙලා දාඩි දමමින් අර තඹ තඹ තියෙන ගන්නකොට පිස්සු එහෙම හොඳට තද වෙනවා. දැන් මටත් එහෙම පිස්සු ටිකක් මේ දවස්වල දැන් තද වෙලා තමයි තියෙන්නේ. කට්ටිය තහනවා නිකන් පිස්සු තද වෙලා වගේ නේද? මේ පොඩ්ඩක් එහෙම තමයි රස්නේට ඉතින් පොඩ්ඩක් එහෙම වෙනවානේ. රස්නේට එහෙම වෙනවා. ඉතින් ඒ විදිහේ දෙයක් තියෙනවා. ඉතින් පිස්සු තද වුණා කියලා වටපිටාවට ගාණක් නැහැ. ස්වභාව ධර්මයට ගාණක් නැහැ. එයා පිස්සු තද වුණා කියලා ඒ ගමන වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්දෝ නියාමතාවයකට ධර්මතාවයකට අනුව මේ ස්වභාව ධර්මය ගමන් කරනවා. එතකොට අපේ සාමාන්‍ය ප්‍රතික්‍රියාව තමයි මේ කාලගුණේ පහසු නම් අපිත් පහසුයි. කාලගුණේ අපහසු නම් අපිත් අපහසුයෙන් ඉන්නේ. ඒ විදිහේ ප්‍රතික්‍රියාවක් තමයි අපි තුල තියෙන්නේ. මොකද ඒකට හේතුව අන්න නිකන් මේ පහසුවෙන් ඉන්න වගේ අදහසක ඉන්නේ අපි හැමෝම ඉන්නේ. මේ උෂ්ණත්වය මේ ගානට තියෙන්න ඕනේ. හුලං වදින්න ඕනේ. වැඩිය දාඩිය දාන්නත් බෑ, වැඩිය හීතලත් බෑ. ඔය විදිහ මොකද්දෝ තියෙනවා. එක කවදාවත් හමු නොවන කාලගුණයක් තියෙනවා නිකන්. ඒකේ ඉන්න ඕනේ කියන අදහසින් තමයි අපි ඉන්නේ. ඉතින් අන්න උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වෙච්ච ගමන් කෙඳිරි ගන්නවා. වෙහෙස පීඩාව, ඒකට දෙස් දිදී බැන බැන කල් ගෙවනවා. වැස්ස දවසට වැස්සෙයි කියලා බයිනවා, පායන දවසට පායනවායි කියලා බයිනවා. ඉතින් ඔය විදිහේ ස්වභාවයකින් තමයි අපි කල් ගෙවන්නේ. නමුත් අපි මේ කාලගුණේ මේ තියෙන ස්වභාවේ බාරගත්තොත් මොකක් වෙයිද? මේ කාලයට අනුව මේ ඇඟ උස්නෙන් තවන එක තමයි ක්‍රමවේදී. ඒක තමයි හැටි. දාඩිය දම දම අර නිකන් බොයිල් වෙනවා වගේ ස්වභාවයකින් තමයි මේ දවස්වල කල් ගෙවෙන්නේ. ඒ ධර්මතාවය බාරගත්තොත්, ඒක බාරගත්තොත් එච්චරම වෙහෙසක් නැහැ. අර විදියට ඒකට එරේව හටන් කරනවා නෙමෙයි, ඔය රස්නේ බාරගෙන කල් ගෙවනවා. සමහර වෙලාවට අසනීපයක් එනවා. අසනීපයක් එනකොට ඔන්න මේ මුළු ලෝකෙම අඳුරු වෙලා, අයියෝ මට මේ වැඩක් කරගන්නත් බෑ, කිසි දෙයක් ප්‍රියත් නෑ, මේවා ආහාර ප්‍රියත් නෑ කියලා ඔය විදියට ලෝකෙම අඳුරු වෙලා තමයි ඉන්නේ. හරි හරි විදියට මහා කුණාටු වකා වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒ වගේ ආපු කුණාටුකුත් දවසකින් දෙකකින් තුනකින් පහ වෙලා ගිහිල්ලා ඔන්න නැවතත් ඉර පායනවා. නැවතත් අර ගස් අතරින් ලස්සන ඉර එළියක්, ආලෝකයක්, සඳ එළියක් වැටෙනවා. උනාටුවත් අර විදියට අඩු වෙලා නැති වෙලා යනවා. ඉතින් එන්නේ විදිහට මේ කොයි කොයි දේ වුණත් එනේ විදිහට බාර ගැනීමක්, ඒ විදිහේ විවෘත භාවයක් අපේ හිත තුළ පුරුදු වෙනවා, පුරුදු කර ගැනීම වටිනවා මේ විදියට පුහුණුවක් කාලයක් තිස්සේ කරන කෙනෙක්. ඒක මුලින් අදාළ නැති වෙන්න පුළුවන්. මුලින් අදාළ නැති වෙන්න පුළුවන්. නමුත් කාලෙත් එක්ක ඒ විදිහේ විවෘත භාවයක් ඒතනද තුළ වර්ධනය විය යුතුයි. හරියට මෙහෙම කියමු. මුලින් සාමාන්‍යයෙන් හුස්මෙම තියෙන්න ඕනේ සිහිය. හුස්මෙම තියුණොත් සිහිය තියෙනවා කියන වගේ අදහසකින් පුරුදු කරනවා ගොඩ දෙනෙක්. පතුලෙම තියෙන්න ඕනේ සිහිය. පතුලෙම තියුණොත් සිහිය තියෙනවා කියන අදහසින් ගොඩ දෙනෙක් පුරුදු කරනවා. ඒක තමයි ඒගොල්ලොන්ගේ මූලික අදහස. නමුත් මේ ප්‍රතිපදාවට ටිකෙන් ටික ප්‍රඥාවක් මුසු වෙන්න ඕනේ. සිහිය සමග ගියපු මන අනුවණක් කියන්නේ සති සම්පජාණ්ණික කියන්නේ අන්න ප්‍රඥාවක් මුසු වෙන්න ඕනේ. ප්‍රඥාව මුසු වෙනකොට මොකද්ද වෙන්නේ? අර අරමුණෙන් පිට පැන්නට සිහිය නැති වෙනවාද කියන ප්‍රශ්නේ අපි ඇහුවොත් අන්න මොකද වෙන්නේ? එහෙමම නැහැ. හුස්මේ නැතිකොට සිහිය නැද්ද කියලා ඇහුවොත් නෑ, හුස්මේ නැතිකොටත් සිහියක් තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ප්‍රඥාව මුසු වෙනකොට මේ ප්‍රතිපදාව යම් කිසි විදියක ඉතිර පැතිර යන ගතියක් ඇති වෙනවා. අර විදිහට හුස්මේම තියුනේ නැති වුණාට මම සිහියෙන් ඉන්නවා කියන විශ්වාසය. පතුලේම තියුනේ නැති වුණාට සිහිය දිගට පැවතුනවා කියන විශ්වාසය. අර උපයගත් දේ රැක ගන්නවා කියන ශිල්පය තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඔඩොක්කුවේ ප්‍රඥාව කියලා තමයි ඒකට කියන්නේ. ඔඩොක්කුවේ ප්‍රඥාව කියන්නේ මොකක්ද? වාඩි වෙලා ඉන්නවා. ඔඩොක්කුවට මොන මොනවදෝ පුරෝගණක් තියෙනවා. එක පාට දමල ගහලා නැගිටිනවා. අර පුරෝගත ටික සීසී කර. වැඩක් නැහැ පුරෝගත්තට. අන්න මොකද උනේ? අර උපයගත් දේ රැක ගන්න තේරෙන්නේ නැහැ ඔඩොක්කුවේ ප්‍රඥාව. ප්‍රඥාව දිනුනේ ඔඩොක්කුවේ ඒක බිමට වැටුණා නැගිට්ට ගම. නෑ එහෙමම නෑ. ඒ වෙනුවට මේ උපයගත් දෙක රකින්නවා කියන ශිල්පය තමයි අවශ්‍ය වෙන්නේ. ඒතර පරියන්කයක ඉඳලා උපයගත් දේ සක්මනට අරන් යන්න පුළුවන්ද? සක්මනේ ඉඳලා උපයගත් දේ වතුර ටිකක් බොන්න යනකොට අරන් යන්න පුළුවන්ද? රැක ගන්න පුළුවන්ද? වතුර ටිකක් බොනකො බීලා අපි හිතමු කොහේ හරි වැඩකට යනවා, අතු ගන්න යනවා. එතකොට රැක ගන්න පුළුවන්ද? ඔන්න ඔය විදිහට උපයගත් දේ රකින්නවා කියන ශිල්පය තමයි මේ අදාළ වෙන්නේ. එතකොට තේරෙනවා මේ සිහිය මේ හුස්මෙම නැති වුණාට පතුලෙම නැති වුණාට දිගට දිගට සිහියක් පවත්වන්න පුළුවන්. මේ මූලික ඉරියව් හතරට අමතරව මේ ඉරියාපත සන්ධිවලදීත් සිහියක් පවත්වන්න පුළුවන්. මේ අතරමැදි ඉරියව් අතපය නවනවා දිග හරිනවා මේ විදිහට ඇඟ හිටගෙන ඉන්නවා වාඩි කරනවා ওই විදිහට විවිධ ඉරියව් මාරු වෙනකොට ඒ අතරමැදි ඉරියව්වේදී පවා මේ විදිහට සිහියක් පවත්වන්න පුළුවන් කියලා. ඔන්න ඔය විදිහට ටික 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 මේ තැනැත්තාගේ හැකියාව අන්න ඉදිර පැතිර යන ගතියකට මතුවලා එනවා. අන්න ඉදිර පැතිර යන ගතිය අපේ මේ ප්‍රතිපදාව අමුතුම විදිහේ පරිවර්තනයකට, අමුතුම විදිහේ විභවයක් දිහාවට අරගෙන යනවා. මේ හැම වෙලේම නැවුම් වෙවි, අලුත් වෙවි යන චරිතයක් යන පුද්ගලයෙක් බවට අපි පත් වෙනවා. ඒක ඉතින් යම්කිසි කාලෙත් එක්ක කරන උත්සාහයක්. ඒක අර විදිහට ආධිනික කෙනෙක්ට එච්චරම අදාළ නොවෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔය ආධිනික බෝඩ් එක හැලෙන්නත් වැඩි කාලයක් යන්නේ නැහැ. සමහර විට මාසයක් හමාරක් යනකොටම අන තේරෙනවා තවදුරටත් මේ ආධුනිකයි කියන කතාව අදාළ නැහැ. වෙන කෙනෙක්ට මේ සක්මනක් පරියන්කයක් කරන්න යම් කිසි විදියක මඟ පෙන්වීමක් වුණත් කරන්න පුළුවන්. අර කියන දෙයක් අහගෙන ඉඳලා ඒකේ මොකද්ද මේ කියන්නේ කියලා එයාගේ පුහුණුව ඉදිරියට කරගෙන යන්න අදහසක් වුණත් දෙන්න පුළුවන්. මේ විදිහේ ශක්තියක් අපි අපිට ජනිත වෙලා එනවා. ඒ ජනිත වෙන්න වෙන්න තේරුම් ගත යුතුයි මේක නිකන් මේ ප්‍රතිපදාව කියන්නේ හැම වෙලේම නිකන් අර නිකන් විසිරිලා තියෙන ශක්තිය යම් කිසි එක බලරේඛාවකට ගන්නවා වගේ ක්‍රමවේදයක් තමයි මේ තුල තියෙන්නේ. අර විදිහට අපි හිතුවොත් නිකන් දෙගොඩ තලා යන වතුර කොහොමත් ගලාගෙන යනවා. නමුත් මේකෙන් විදුලිය හදනවා කියන දේ වේල්ලක් බැඳලා ඒ චැනලින් ෆනලින් කරලා ටර්බයින් එකක් කරකෝලා ඒ විදිහට අර දෙගොඩ තලා ගිය වතුරෙන්ම විදුලිය හදන්නත් පුළුවන්, බලශක්තියක් ජනනය කරන්නත් පුළුවන්. ඔන්න ඔය බලශක්තිය ජනනය කිරිල්ල ඔය වෙනස තමයි සාමාන්‍ය භාවනාවක් කියන්නේ. අපේ හිත තුළ තියෙන අමුතු හිතා ගන්න බැරි තරම් ලොකු විභවයක්. නමුත් ඒක හැමවෙලේම නිකන් හතර අතේ තලන ගානට විසිරිලා පැතිරිලා තමයි තියෙන්නේ. ඔය හැමතැනම තල තල ඇවිදින්නේ ඒකනේ, පඳුරු තලනවා, වටපිටාව තලනවා. මොකක්වත් හරියට කරන්න බෑ. නාගන ගාගන තමයි නතර කරන්නේ. ඒ කියන්නේ ගම් මගම රිරි පාග පාග. ඒක තමයි ක්‍රමවේදේ. එහෙම නිකම්ම හරියන්නේ නෑ. පාග පාග ගාව ගාලා වටපිටාවේ ගාලා රීලා නාලා ඔහොම තමයි අවසන් කරන්නේ ගොඩක් වෙලාවට. මොකද හේතුව අර බලරේඛාව අවුල්. හැම වෙලේම පිටපොට පයින්නවා. හැම වෙලේම විසිරිලා අර විදියට වටපිටාවේ දොස් දකින්නවා. මේ ශක්තිය නැසෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මුලින් මේ විදිය ප්‍රතිපදාවක් පටන් ගන්නකොට කොහොම හරි සිහියක් ටික ටික පුරුදු කරගන්නවා කියන අර්ථයෙන් කරාට කාලෙත් එක්ක තේරුම් ගත යුතුයි මේ සියලුම බලරේඛා යම් කිසි විදියක එක දිශානතියකට හැරවීමක් මේක තුල තියෙනවා. ඒ හැරවීමත් මේ අද හරවල ඉවර කරන්න ඕනේ, හෙට හරවන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. වෙනුවට ඊයට වැඩිය අද බලරේඛාව කෙලින් කරගන්න පුළුවන්. සමහර විට හෙට වැටෙනවා, ආපහු අනිද්දාට පුළුවන්. ඔන්න ඔය විදිහට ටික ටික අපි කියන්නේ අර ට්‍රෙන්ඩ් එකක් විදිහට වැඩි වැඩියෙන් කලින්ට වැඩිය බලරේඛාව සුමට කරන්නේ කොහොමද, අර විදියට දිසානතිය හදන්නේ කොහොමද කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒ ක්‍රමානුකූල උත්සාහයත් එක්ක අමූතුම විභවයක් අපි තුලින් මතුවලා එනවා දකින්න පුළුවන්. ඒකට විවිධ පැතිකඩ අදාළ වෙනවා. සමහර විට කෙනෙක් හිතනවා මේ සක්මන් පරියංක කරන ටික විතරයි මේ අදාළ කියලා. එහෙමම නැහැ. ඒ වෙනුවට ජීවත් වෙන තාක්කල් අපි භාවනාවක තමයි ඇදිලා ඉන්නේ. ඒක පොසිටිව් මෙඩිටේෂන් එකක් වෙන්න පුළුවන්, නෙගටිව් මෙඩිටේෂන් එකක් වෙන්න පුළුවන්. පොසිටිව් මෙඩිටේෂන් එකක් කියන්නේ සාමාන්‍ය සක්මනක පරියංකික ඇදිලා ඉන්නවා නම් අපි කියුවා ඒක නිකන් ධනාත්මක විදිහට පොසිටිව් පැත්තට කරන භාවනාවක් කියලා. TV එකක් ඉස්සරහා වාඩි වෙලා ඉඳියොත්, කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා ඉඳියොත් ඒකත් භාවනාවක් වගේ තමයි. එතෙන්දිත් මොකද්ද පුහුණුවක් කරනවා. හැබැයි ඒ පිහිපුණුව හොඳට වැඩිය නරකට තමයි හිටින්නේ. ඊට පස්සේ ඔය එක එකනට ඉරිසියා කර කර කල් ගෙවනකොට එතකොටත් පුහුණුවක් කරනවා. එතකොටත් භාවනාවක් වැඩනවා. හැබැයි ඒ භාවනාව යහපතකට වෙනුවට අයහපතකට තමයි පිහිටන්නේ. දැන් අද කාලේ හැටියට කියනවා මොකද්ද මේ වෙබ් පේජ් එකක් ඇවරේජ් වීවිං ටයිම් එක තප්පර 15යි. YouTube TikTok වීඩියෝ එකක් ඇවරේජ් වීවිං ටයිම් එක තප්පර 15යි. එතකොට පැය දෙකක් YouTube ගියොත්, පැය දෙකක් ඉන්ටර්නෙට් එකේ එහෙම මේ බ්‍රවුස් කරොත් මොකද්ද මේ පැය දෙකක් භාවනා කළා තියෙනවා. ඒ භාවනාව තමයි හැම තප්පර 15කට සැරයක්ම හිත වික්ෂිප්ත කිරීමක්, අලුත් අරමුණකට පැනීමක්. ඒ භාවනාව පැය දෙකක් කළා තියෙනවා. ඊට පස්සේ හවස් වෙලා කියනවා බලන්නකෝ අවධානයක් තියන්න බෑ, මේ විදියට වැඩකට අවධානය දෙන්න බෑ, හිත වික්ෂිප්තයි, හිත විසිරිලා කියලා කේන්ද්‍රී ගානවා. ඉතින් අනිත් කට්ටිය කියනවා එහෙම හිතන්න එපා, ගණන් ගන්න එපා, එහෙම තමයි, ඕම තමයි, ඕක හරියයි කියලා නිකන් අර පොඩ්ඩක් නිකන් බබාගේ ඔළුවට තට්ටුවක් දාලා ෂේප් කරන්න හැදුවට මොකද මේ කලින් කරන ආලද භාවනාවක ප්‍රතිඵල වෙන්න පුළුවන්. අර විදියට වික්ෂිප්ත මනසකින් කල් ගෙවන්න භාවනාවක් පුරුදු කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය ආනිසංසයක් විදියට මනස වික්ෂිප්තයි. ඉතින් ඔන්න ඔය විදිහේ හැම පැතිකඩම්ම ටිකෙන් ටික සුමට වෙන්න ඕනේ, බලරේඛාව ඍජු වෙන්න ඕනේ. ඒ විදිහේ වෙනසකට පරිවර්තනයකට ලක් වෙන්න ඕනේ. ඒක දවසින් දෙකෙන් නෙමෙයි, වැරදිමින් වැරදිමින් නැවත නැවත ඉගෙන ගනිමින් තේරුම් ගන්නවා මේ සක්මනේ පරියන්කේ විතරක් භාවනා කළා හරියන්නේ නැහැ. ඒක හොඳයි යම් කිසි මට්ටමකට. නමුත් මේ ජීවත් වෙනවා කියන්නේම භාවනාවක්. කොහොම කරත් භාවනාවක් කෙරෙනවා. ඒක අදාළ හොඳ දිහාවට කෙරෙන භාවනාවක්ද නැත්නම් අර විදියට විත වික්ෂිප්ත වෙන දිහාවට කෙරෙන භාවනාවක්ද කියන තීරණය විතරයි අපිට ගන්න තියෙන්නේ. මිනිස්සු ඇසුරු කරනකොටත් කොහොමටත් ඒ ඇසුර කෙරෙනවා. මේ ඇසුර නිසා මට යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියන තීරණය විතරයි ගන්න තියෙන්නේ. මේ කල්යාණ මිත්‍රයෙක්ද පාප මිත්‍රයෙක්ද කියන තීරණය විතරයි ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ටික 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 මේ එදිනෙදා ජීවිතේ මම කරන වැඩ කටයුතුත්, ඒ ගෙවන ජීවන රටාවත් මගේ මේ බලරේඛාවට බලපානවා. මේ හිත තුළ තියෙන මේ ශක්තිය එක දිශානතියකට හැරවීමට බලපානවා. එතකොට ඒක ගැන අවධානයකින් කල් ගෙවන්න වෙනවා. ඒ වගේම ගොඩ දෙනෙට තියෙන පස්සේ තමයි ශරීර හොරකම. කාලා බීලා නිකන් ඉඳලා ඇඟපත හොල්ලලා පුරුදු නැහැ. ඉතින් නිකනුත් පිස්සු තමයි. පිස්සු කියන්නේ තමයි හොඳ මේකෙන් තමයි නිකන් ආයි නිකන් ලාවට ඒවයි අමාරු නිකන් ලා එකක් එහෙම නෙමෙයි. ඉතින් එහෙම වික්ෂිප්තව කල් ගෙවනවා. මොකද අර ඇඟේ පතේ ව්‍යායාමයක් නෑ සමහර විට. ඇඟ පත හොල්ලන්න දාඩිය දාන්න කැමති නෑ. සක්මනක් කරන්න ගියත් බොහොම නිකන් අර සුමට විදියට පා තබමින් ඇඟපත වැඩිය හොල්ලන්නේ නැතුව තමයි සක්මන උනක් කරන්නේ. ඉතින් එහෙමත් හරි සක්මන් කරන එක මුලින් හොඳයි. නමුත් තේරුම් ගත යුත්තේ තමයි පහු වෙනකොට මේ ඇඟේ ව්‍යායාම උනත් බලපානවා. ඇඟේ ව්‍යායාම උනත් බලපාන ව්‍යායාම කරපු කරාට පස්සේ එන මානසික තත්ත්වයක් ව්‍යායාම නැතිකොට කල් ගෙවන මානසික තත්ත්වයක් ගත්තොත් හත්පසින් වෙනස් ගොඩක් වෙලාවට. ඒකනි කියන්නේ අර මොකද නරක මූඩ් එකක් බෑඩ් මූඩ් එකකට අන්න සර්වයිව් වෙන්න බෑ ගුඩ් වර්කවුට් එකක් කරොත්. හරි විදිහට හොඳට ඇඟ ව්‍යායාම කරොත් දාඩිය දැම්මොත් කවදාවත් බෑඩ් මූඩ් එකකට රැකෙන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට මේ කයේ ව්‍යායාම කිරීමක් අදාළ වෙනවා බලපානවා. මේ විදිහේ භාවනාවක් වඩන කෙනෙක්ට දීර්ඝකාලීනව. ඊට පස්සේ අර විදිහට අපි හිතමු ආහාර රටා, ජීවන රටා. මේ මම මොන විදිහේ ආහාරද ගන්නේ? ඒ ආහාරවල බලපෑමක් තියෙනවා. ඊට පස්සේ ජීවන රටා කිව්වහම අර කයට දෙන ආහාර විතරක් නෙමෙයි. මේ දහමට අනුව කබලින්කාර ආහාරය වගේම වෙන ආහාර වර්ග පිළිබඳත් සඳහන් කරනවානේ. එතකොට අන්න ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන, විඥාන ආහාර කියලා ওই විදිහට හතරක් වෙනනවා. එතකොට ඒවත් බලපානවා. ඒවා ගොඩක් වෙලාවට ජීවන රටා. එතකොට ඒකත් මේ භාවනාවට බලපානවා. ඊට පස්සේ මේ මම ගන්න ආහාරත් බලපානවා. ඇතිපමණට මේ ඇඟට වතුර දෙනවද, වතුර පානය කරනවද, මේ වගේ සුළු සුළු දේවල් කියලා හිතෙන දේවලුත් බලපානවා. වතුර හරියට ලැබෙන්නේ නැත්නම් හැම වෙලේම ඇඟ ඇතුළ වෙහෙසක් පවතිනවා. මේක මොකද්ද කියලා හොයන්නත් බෑ. පොඩ්ඩක් වෙහෙසුන ගමන් එක එක අමාරු අපහසුතා එනවා. ඇඟ ඇතුළෙන් කැක්කුම් රිදිලි මතුවලා එනවා. ඉතින් ওই විදිහේ නොයෙකුත් දේවල් තියෙනවා. එතකොට මේ විදිහට මේ වතුර බොනවා කුවට නිකන් දියරයක්ම බීලා හරියන්නේ නැහැනේ. ඔය කෝලා බීම එකක් වගේ ගත්තොත් දියරයක් විදිහට තමයි පේන්නේ. නමුත් ඒකෙන් ඇඟ හයිඩ්‍රේට් වෙනවාද කියලා ඇහුවොත් ඒකෙන් වෙන්නේ ඩිහයිඩ්‍රේට් වීමක්. අර විදිහට තියුණු වතුර ටිකක් උරා ගන්නවා, ඒක අයින් කරන්න, කෝපි බිව්වත් ඒ වගේ. එතකොට එහෙමනම් කොහොමද මේ අවශ්‍ය පමණට මම මේ ජලය පානය කරනවාද? මේ වගේ නිකන් අදාළ නැති දේවල් කියලා බැලු බැලමට හිතෙන්නේ. නමුත් මේ සියල්ල අදාළ වෙනවා. මේ බල රේඛාව සුමට වෙනවා නම්, ඍජු වෙනවා නම් මේ එකින් එක ටිකෙන් ටික සමබර වෙන්න ඕනේ. ආහාර, ජීවන රටා, මේ විදියට ව්‍යායාම, මේ විදියට මේ කරන විවිධ වැඩ කටයුතු, මේ ඔකෝමේම බලපෑමක්. මේ විදියට ඇතිපමණට වතුර වගේ දෙයක්වත් බොනවාද කියන ඒ විදිහේ ඔක්කොම ටිකේ බලපෑමක් තියෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික මේ හැම දෙයක්ම අදාළයි. දැන් පහුගිය දවසක මහා භාවනාකාරයෙක් ඇහුවොත් අම්මෝ පැය ගණන් පරියන්ක ඉන්න අය කියලා තමයි කියන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා බලනකොට මේ පුටුවක තමයි පැය ගණනක් ඉඳලා තියෙන්නේ. බිමට බහැලා පුරුද්දක් නැහැ. මේ පරියන්ක නියම ඉරියව්වෙන් ඉඳලා පුරුද්දක් නැහැ. මේ බාලනගන පුටුවක ඉඳලා තියෙන. ඉතින් පුටුවක හරි භාවනා කරන එක මුලින් හොඳයි. නමුත් දීර්ඝ කාලීනව භාවනාවක් කරපු අඩපු කෙනෙක් දන්නවා මේ ඉරියව්වේ තියෙන වටිනකම. ඒක සමබර වෙනකොට අර විදිහට අපි හිතමු අර්ධ පద్මාසනයක් වගේ ඉරියව්වක තියෙන සමබරතාවය, ඒ වගේ ඉරියව්වකින් භාවනාවට ඇති කරන බලපෑම, මේ වගේ දේවල් කාලයක් තිස්සේ භාවනා කරන කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් වෙන කතන්දර කියනවා. බලනකොට මේ පුටුවක නිදි කිරා වැටිච්ච එකක් ගැන මේ කියලා තියෙන්නේ. ඇයි පුටුවේ ඉන්නකොට ඉතින් කොහොමත් ටිකක් නිින්ද යන ගතියකුත් එනවනේ. නෑ එහෙම නෙමෙයි. ඒක හොඳයි. මුලින් පුටුවකින් හරි පටන් ගන්න කමක් නෑ. ටිකෙන් ටික ටිකෙන් ටික බිමට බැහැලා අර විදිහට ඉරියව්ව වුණත් බලපානවා කියන එක පිළිගන්න සූදානම්ද අපි? ඒක ඉතින් දීර්ඝ කාලීනව මේ විදිහට ප්‍රතිපදාවක් භාවනාවක් වඩන කෙනෙක්ට තමයි අදාළ. එහෙම නැත්නම් නිකන් අර ගෙදර යන ගමන් වගේ නිකන් එහෙම පොඩ්ඩක් කරනවා නම් ඒක ඉච්චරම අදාළ නොවෙන්න පුළුවන්. නමුත් මේ විදිහට අපි නිවනක් බලාපොරොත්තු වෙනවා නම් මේ දුකේ කිලෙවර කිරිල්ලක් මේ සංසාර ගමනේ කෙලවර කිරිල්ලක් බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔය බලරේඛා එකින් එක සුමට කරමින් මේ විදියට දිසානතිය ඒ නිනම දිසාව හදන්න වෙනවා. ඒකට ඉරියාව වුණත් ලොකු බලපෑමක් තියෙනවා. ඉරියාව මුලින් හදාගන්න බැරි වෙන්න පුළුවන්. මුලින් පටන් ගන්න වෙන්නේ පුටුවක වෙන්න පුළුවන්. නමුත් ටික ටික පහළට බහින්නකෝ. ටික ටික පහළට බහින්නකෝ. පුටුව අතෑරලා ස්ටූල් එකකට බහින්නකෝ. ස්ටූල් එක අතෑරලා ටිකක් උස කොට් එකට බහින්නකෝ. එහෙම එහෙම ගිහිල්ලා අන්තිමට අර සුඛාසනේ වගේ ආසනයක හරි බිම වාඩි වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් හදාගන්නකෝ. තවත් ටික දවසක් යනකොට සුඛාසනෙනුත් අර විදියට අර්ධ පద్මාසනයක් වගේ විදිහට ඉරියව්ව හදාගන්න පුළුවන්. ඇඟ ඉතින් පොඩ්ඩක් රිදුම් දෙනවා, ඔය අතපය තැලිලා පොඩි වෙලා ඇදිලා ඉරිලා හැදිලා එන්න ඕනි. ඉතින් ඒක හරි, වේදනාව අරා ගියාම ඉක්මනට හැදෙනවා. වේදනාවට බිය වෙනවා නම් කල් යනවා හැදෙන්න ඉරියව්ව. කමක් නැහැ, කොහොම හරි ටිකෙන් ටික මෙන්න මේ විදියට ඔය යෝගා මැට් එකක වගේ පොඩි පස්ස පැත්තට පොඩි කොට්ට කෑල්ලක් චූටි ගාය කොට්ට කෑල්ලක් වගේ තියාගෙන සාමාන්‍ය විදියට වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. අර මහා කොට්ට තියලා නිකන් ඔය ඔය ශරීරයේ එච්චර දඟලවන්න දෙයක් නැහැ. ඒ වෙනුවට ඔය ඇඟේ තියෙනවනේ කොට්ට. ඇඟේ කොට්ට කියන්නේ මොනවද? තට්ටං. නන්න තට්ටං වලින් බිම වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ අර යෝගා මැට් එක වගේ. ඒ විදිහේ පොඩි අවශ්‍ය නම් පොඩි කොට්ටයක් ආධාරකයකට අරගෙන, හීනි කොට්ටයක් ආධාරකයකට අරගෙන වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් ඔය කොට්ට ගණනාවක් උඩ වාඩි වෙලා එහෙට මෙහෙට පැද්දි පැද්දි ඉඳියා කියලා ඔය ඉරියව්ව සමබර වෙන්නේවත් මේ ප්‍රතිපදාවට එහෙම බල රේඛාව කෙලින් වෙන්නේවත් නැහැ. සාමාන්‍ය අලුතෙන් ආපු කට්ටිය දිහායෙන් බැලුවාම හරි ලස්සනයි කොට්ට තියාගන්නවා නිකන් කොට්ට කොට්ට අර අඟල් හතරේ පහේ කොට්ට කොට්ට හතරක් විතර තියාගන්නවා. තියාගෙන අහසේ කොහෙදෝ තැනක ගිහිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා ඉතින් එහෙට මෙහෙට පැද්දි පැද්දි ඉන්නවා. ඒ කියන්නේ අර කොට්ට උඩ බැලන්ස් එක නැහැ නේ. ඉතින් කොහොමද භාවනාවක් ඒ විදිහට වැඩෙන්නේ? මුලදී හොඳයි, මුකුත් නොකරනවට වැඩිය. නමුත් දීර්ඝ කාලීනව මේ විදිහේ නිවනක් අපේක්ෂා කරන කෙනෙක් මේ විදිහේ මේ වැඩේ විසඳන්න බලාපොරොත්තුෙන් අපි කියන්නේ නිකන් සීරියස්ලි මේක කරන කෙනෙක් ටිකෙන් ටික මේ ඉරියව්ව පවා හදා ගන්න ඕනේ. ඉරියව්ව පවා හදා ගන්න ඕනේ. සක්මණ පවා අර විදිහට පතුල් හොඳට ස්පර්ශ වෙන්න, පොළවේ ලනුපැදුරේ ස්පර්ශ වෙන්න, ඔය සපත්තු සරපු නැතුව ඇවිදින්න කුරුදු වෙන්න ඕනේ. පැයක් විතර හොඳට සක්මන් කරන්න හැකියාවක් වර්ධනය කර ගන්න ඕනේ. පැයක් විතර මේ විදිහට හොඳට බිම වාඩි වෙලා ඉන්න පුළුවන් හැකියාවක් වර්ධනය කර ගන්න ඕනේ. ඒවා අදාළයි මේකට. ඒවා අදාළ වෙන්නේ නැහැ ආධුනිකයට. නමුත් කාලෙත් එක්ක තේරුම් ගත යුත්තේ තමයි මේ නිකන් භාවනා කරනවා කියලා ඔය හතර අතේ තලලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට ක්‍රමානුකූලව දවසෙන් දෙකෙන් නෙමෙයි මම මේ කියන්නේ. නොවරදිනවත් නෙමෙයි. වැරදි වැරදි පැටලි පැටලි ටිකෙන් ටික මෙන්න මේ බල රේඛාව දිසානති කිරීමක්, මේ සියල්ලේ බලපෑමක් මේකට තියෙනවා කියලා දැනගෙන ඒ සියල්ල එකින් එක ටිකෙන් ටික සුමට කිරීමක් මේ තුල තියෙනවා. අන්න එහෙම සුමට කරන්න සුමට කරන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් වඩන්න වඩන්න තේරෙනවා ඔන්න බල රේඛාව දැන් නිශ්චිතව සුමට වෙනවා. ටික ටික දිසානතිය හරියනවා. හරියන්න යන්න මොකද වෙන්නේ? අන්න මේ භාවනාවක් ප්‍රතිපදාවක් මේ තැනත් ඇතුළ දියුණු වෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ විදිහේ ක්‍රමවේදකින් ඒ විදිහේ කාලයක් එක්ක මේක ගොනු කරමින් සුමට කරමින් ඉඳියොත් මේ තැනත්තර තේරෙනවා මේ ප්‍රැක්ටිස් එක හැම වෙලේම නිකන් අර නිකන් එක එක පැතිකඩ පෙරලෙන වෙනස් වෙන හැම වෙලේම පරිවර්තනයකට වෙනසකට පත් වෙන හරිම යුනික් විදිහට දවසින් දවස පවතින දෙයක් බවට පත් වෙනවා. ඊයේ කොපියක් අද නැහැ. අද කොපියක් හෙට නැහැ. කොපියක් තියෙනවා කියලා හිතෙන්නෙම අපේ අර පරණ ඊයේ මානසිකත්වයේ. එහෙම නැත්නම් මල මානසිකත්වයේ. ඊයේ දේ අද බලාපොරොත්තු වෙන්නේ පරියන්කේ වාඩි වෙන්නේ. නැත්නම් ඊයේ දේ අද නොයේවා කියලානේ පරියන්කේ වාඩි වෙන්නේ. මොකද වෙන්නේ? අර මල මානසිකත්වයක් තියෙන්නේ. ඊයේ මානසිකත්වය විවෘත නැති මනසකින් තමයි අපි වාඩි වෙන්නේ. නමුත් අනේ ටික කරනකොට තේරෙනවා මේ පරියන්ක හැම වෙලේම, මේ සක්මන හැම වෙලේම, මේ එදිනෙදා අත්දැකීම් හැම වෙලේම අන්න දා ලැබපු දෙයක් වගේ. මේ අදමයි මේ විදිහ අත්දැකීමක් දැක්කේ වගේ, අදමයි මේ විදිහ දෙයක් දැනුනේ වගේ හැමදාම මේක පරිවර්තනය වෙවි, ඉවෝල් වෙවි යනවා. මේ ප්‍රතිපදාව පුහුණුව ඒ විදිහට දවසින් දවස එක එක හැඩතල එක එක පැති පෙරලෙන ස්වභාවයක් බවට පත්වෙනවා. අනේ ඒ විදිහේ ස්වභාවයක් බවට පත් වුණාම අනේ ඒ වගේ දෙකට අදාළ වෙන කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ අපි මේ අද දවසේ ඉදිරියෙන් තියාගත්ත මේ සිදුවීමත් එක්ක සඳහන් වෙන දේ. මොකද්ද? අන්න භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඒ ධර්ම දේශනාව මේ කලින් සූදානම් වෙලා කලින් පුණ වෙලා මෙහෙම දෙයක් කියනවා, මේ වචන වලින් කියනවා කියන අර්ථයෙන් කරපු දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අන්න වටපිටාවේ ඉන්න පුද්ගලයෝ අනුව, එදා දවසේ වෙන සිදුවීම් අනුව, එදා දවසේ මේ එනර්ජි එක අනුව, එදා දවසේ අන්න මානසිකත්වය අනුව, අන්න ඒ අනුව එදාටම අදාළ, එදාටම යුනික් ධර්ම දේශනාවක් සිද්ධ වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? වටපිටාවේ කට්ටියටත් කවදාවත් අහපු නැති තමක් බණක් තමයි මේක. කවදාවත් පෙර නොඇසූ නොවිරු ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ කියලා වටපිටාවේ කට්ටියත් ප්‍රකාශ කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තන මෙහෙම දෙයක් ඔන්න ආදම තමයි කිව්වේ. ආදම තමයි මේ විදිහ වචන වලින් කිව්වේ. ආදම තමයි මේ විදිහ උපමා වලින් කිව්වේ. අර කියන්නේ අනේක සමහර තැන්වල තියෙන ඔය ඔයද ඔය කවුද මන්ද ඔය ඉන්දියේ අර නිකන් තර්ක කරපු නිගණ්ඨ ආගම වැළඳගත්ත කෙනෙක් ඉන්දියා, එයාගේ නම එන්නේ නැහැ එකපාරට. කොමාරි ඒ තැනත්තා පිළිබඳත් ඔය සූත්‍ර සච්චක සූත්‍ර දෙකකින් එකක තියෙනවා. ඔය සච්චකටත් කියනවා සච්චක පෙර නොඇසු නොවිරු උපමාවක් මට වැටහුණා. ඒ වෙලාවේ තමයි වැටහෙන්නේ ආයි නිකන් මේ කලින් මේ විදිහ උපමාවක් කියනවා මෙහෙම කිව්වොත් හොඳයි කියලා ලෑස්තිලා ගිහිලා නෙමෙයි. ඒ වෙලාවේ ඔන් ද ස්පොට් අන්න උපමාවක් ගැලපිලා එනවා. ඉතින් කියනවා සච්චක මට පෙර නොඇසු නොවිරු උපමාවක් ගැලපුණා. උපමාවක් මතක් වුණා. එහෙම නැත්නම් කියනවා මම මේ පෙර නොඇසු නොවිරු ගාතාවක් මට අවබෝධ වුණා. නැත්නම් ගාතාවක් මගේ මට වැටහුණා මහණෙනි කියලා කියනවා. මේ ගාතාව පෙර නොඇසු නොවිරු. කවදාවත් මෙහෙම ගාතාවක් අහලත් නැහැ. කවදාවත් මෙහෙම ගාතාවක් පද ගොතලත් නැහැ. ඔන්න අද වැටහෙනවා. අන්න පෙර නොඇසු නොවිරු ධර්මයක් මම දැක්කා. පෙර නොඇසුන විරු ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඔන්න ඔය විදිහට මොකද්ද මේ වෙන්නේ? අර පොතේ දැනුම නෙමෙයි තවදුරටත් අදාළ. පොතේ ධර්ම නෙමෙයි, ඒ වෙනුවට ප්‍රායෝගිකව මේ අද දවසට අදාළ බණක් තියෙනවා. හෙට දවසේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. හෙට දවසේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. හෙට දවසට අදාළ වෙන බණක් තියෙනවා. නමුත් අන්න අද දවසට අදාළ බණේ කියනවා. අන්න ඒ ක්‍රමවේදෙට කිව්වොත් තේරෙනවා කවදාවත් අහපු නැති බණක්. කවදාවත් කියපු නැති බණක්. අන්න හරීම විචිත්‍රයි මෙන්න මේ දහමේ ඔය ස්වභාවය. ගොඩ දෙනෙක් ඒක දැනගන්න විවෘත මානසිකත්වයක් නැහැ. එතන ඇවුල තියෙන ගොඩ දෙනෙට ඒ විවෘත බව නැහැ. හැමදාම අර පරණ පුරුදු මොඩකමේ තමයි ඉන්නේ. පරණ පුරුදු වචන ටිකම තමයි කියන්නේ. පරණ පුරුදු පැහැදිලි කිරීම කියන්නේ ඉතින් නිවනක් නම් නැහැ කියලා පැහැදිලි චෝදනාවක් නගන්න පුළුවන්. මොකද අර වචනවල හිර වෙලානේ. වචනවල හිර වෙලා අර විදියට පොතේ හිර වෙලා අර විදියට කොහෙදෝ ඉගෙන ගත්ත දේවල් ටිකක හිර වෙලා නෑ. ඒ වෙනුවට බැලුවොත් හැමතරම හාත්පස ධර්මයේ තියෙන්නේ. ඒක දකිනාසේයාවෙන් අපිට ඉන්න පුළුවන් නම්, ඒ විවෘතත්වය අපිට තියෙනවා නම්, නිතර නිතර ස්වභාව ධර්මයේ කොයි වෙලෙත් බණ කිය කී තමයි ඉන්නේ. හැබැයි ඒ බණේ අපිට ඇහෙන්නේ නෑ. මොකද අපි අර තියෙන පරණ පුස්කාපු මල සංකල්ප, ඒ විවෘත නැති බව නිසා අපිට ඒ බණේ ඇහෙන්නේ නෑ. නමුත් පොඩ්ඩක් ඇස්සරලා බැලුවොත් මේ වටපිටාව අපිට නැවත නැවත බණ කියනවා. බණ කියනවන්නේ ඒ විදිහේ ධර්ම දේශනාවක් හරිම විචිත්‍රයි. ඒ විදිහේ ධර්ම දේශනාවක් කවදාවත් අහපු නැති ධර්ම දේශනාවක්. ඒ විදිහේ ධර්ම දේශනාවක් කවදාවත් කියපුත් නැති ධර්ම දේශනාවක්. අර අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාත් කියනවා අපිත් මීට කලින් අහලා නැහැ ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේත් කියනවා මමත් මීට කලින් අහලා නැහැ. හරිම අලංකාරයි. මේ ගාතාව මට මේ දැන් වැටුණා. මීට කලින් වැටුණ නැති පෙර නොඇසු නොවිරු ගාතාවක් වැටුණා. මේ උපමාව මට මේ දැන් වැටුණා. මේ පෙර නොඇසු නොවිරු උපමාවක් වැටුණා. මේ ධර්මයේ මට මේ දැන් වැටුණා. පෙර නොඇසු නොවිරු ධර්මතාවයක් මට වැටුණා. කී කිය ඔය සූත්‍ර දේශනාවල සාමාන්‍ය සමහර සූත්‍ර දේශනාවල තමයි හැමතැනම නැ ඔන්න ඔය වචන ටික නැවත නැවත සඳහන් වෙනවා. මේ විදියට පෙර නොඇසූ නොවිරු උපමාවක්, පෙර නොඇසූ නොවිරු ගාථාවක්, පෙර නොඇසූ නොවිරු ධර්මතාවයක් මේ විදියට වැටහුණා කියන අදහසින් ප්‍රකාශ කරනවා. ඔය ධම්මචක්කය අහන කට්ටියටත් ඔය වචනේ පුරුදු ඇති. පුබ්බේ අනනස්සතේසු ධම්මේසු, පෙර නොඇසූ නොවිරු ධර්මවලට යන චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදී, ආලෝකෝ උදපාදී. ඇස ඇරුණා, ඥානය ඇරුණා, ප්‍රඥාව ඇරුණා, විද්‍යාව ඇරුණා, ආලෝකය ඇරුණා කියලා නැවත 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 භාග්‍යතුන් වහන්සේ ඔය පාඩය ප්‍රකාශ කරනවා, නැවත නැවත සඳහන් කරනවා. ඉතින් එන්නේ විදිහේ ක්‍රමවේදයක්, එන්නේ විදිහ හරීම විචිත්‍රවත් ධර්මයක් තමයි මේ තියෙන්නේ. ඒ විචිත්‍රත්වය අපිට දකින්න බැරි වෙන්නම හේතුව අපේ අර පරණ පුරුදු මතවාද ටික තමයි. මේ විදිහට තියෙන්න ඕනි, මෙහෙම තියෙන්න ඕනි, භාවනාවක් නම් මෙහෙම වෙන්න ඕනි, බණක් නම් මෙහෙම කියන්න ඕනි කියලා මොකද්දෝ එකක බැසගෙන ඉන්නවා. ඉතින් කවදාවත් අර විවෘතත්වය එන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අද දවසට අදාළ බණක් අද තියෙනවා. හෙට දවසට ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ගොඩ දෙනෙක් ඉන්නවා අහගෙන ඉඳලා, ඕක account තියාගෙන ඉඳලා එලෝගෙන එනවා පිටිපස්සෙන්. ස්වාමීන් වහන්සේ ඊයේ එකක් මෙහෙම එකක් කිව්වා, අද මෙහෙම එකක් කියනවා. කොකද හරි? කොකද හරි කියලා ඔන්න ඔය හරි එක හොයාගෙන එනවා. එතකොට කියනවනේ ඊයේ දවසට අදාළව ඒක හරි, අද දවසට අදාළව මේක හරි. ඒක තමයි ක්‍රමවේද. එහෙම නැතුව මේ නිකන් හදා කාලයකට අදාළ වෙන විදිහට නෑ. ඊයේ සිදුවීම් වලට අනුව, ඊයේ පැතිකඩ වලට අනුව ඊයේ බණක් කිව්වා. සමහර විට අද අලුත්ම පැතිකඩක්, අද වෙනත්ම සිදුවීමක් මත පදනම් වෙලා අන්න අද වෙනස් විදිහක බණක් කියවෙනවා. හරි, ඊයේ කමටහන් උපදේශ නෙමේ අද කමටහන් උපදේශ. හරිම පරස්පරයිනේ ස්වාමීන් වහන්ස, හරිම චපලයිනේ ස්වාමීන් වහන්ස කියලා බැලූ බැල්මට කෙනෙක් හිතෙන්න පුළුවන්. නිකන් මේක හරි නිකන් චපල ගතියක් නේ වගේ කියලා හිතෙන්න පුළුවන්. ඔකට ඉතින් අර අචාන් චාම්දුරෝ කියන්නේ මොකද්ද? පාරේ වම් පැත්තට බර වැඩි නම් දකුණට බලයන්, දකුණට බලයන් කියනවා. හරි, මොකද වම් පැත්තට බර වැඩි, දකුණට බර වැඩි නම් වමට බලයන්, වමට බලයන් කියලා කියනවා. මොකද දකුණට බර වැඩි. එතකොට බලාගෙන ඉන්න එකෙක් මේ කොහෙවත් ඉන්න එකෙක් ඇවිල්ලා කියනවා, බලන්නකෝ බොහොම වෙලාවකට වමට යන්නේ කියනවා, වෙලාවකට දකුණට යන්නේ කියනවා. මේක හරියන වැඩක් නෙමෙයි, මේ විරුද්ධයිනේ, පරස්පරයිනේ. පරස්පරයි තමයි, පරස්පරයි තමයි. ඒක තමයි නියමම ධර්මය. ඒක තමයි ඔය කියන ඕජස තියෙන එතන තමයි. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට කොහෙදෝ ඇති නිවනක්, පොතක කියවපු නිවනක් තමයි අපි හොයාගෙන යන්නේ. ඒක එච්චරම සාර්ථක වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට බලන්න පොඩ්ඩක් මේ විවෘතව බලන්න. විවෘතව බැලුවාම තේරෙනවා එදා දවසට අදාළ බණක් තියෙනවා. ඔය ප්‍රශ්නෙකට උනත් විසඳුමක් පොඩ්ඩක් විවෘතව බැලුවොත් තියෙනවා. අපි ඒ ප්‍රශ්නේ අල්ලගෙන ඉන්න තාක්කල් ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට වඩා ප්‍රශ්න ඇතෑරලා විවේක වුණොත් අන්න තේරෙනවා නොකොහෙන්දෝ විසඳුමක් කඩාපත් වෙනවා. නැත්තම් ප්‍රශ්නේම අහෝසි වෙලා යනවා. තියෙන්නේ විදිහේ විවෘතත්වයක් සහිතව තමයි මේ දහම දැන හඳුනගත් යුත්තේ. එහෙම නැත්තම් ගොඩක් වෙලාවට අපි කොහෙදෝ සංකල්පවල හිර වෙලා, මේ විදිහේ දෙයක් තමයි මේ නිවන කියන්නේ කියලා හිර වෙලා, මේ විදිහ දෙයක් තමයි මේ ප්‍රතිපදාව කියන්නේ කියලා හිර වෙලා, මොකද්දෝ කොරවීමක්, හිරවීමක්, අබ්බගත වීමක් ඒ තුල තියෙනවා. ඒ අබ්බගත වීම තියෙනකන් මේ කී විදිහේ නියම නිවනක්, විවේකයක් නම් අඳුරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට බලන්න මේ අද දවසට අදාළ දේවල් ටිකක් තියෙනවා. අද දවසට අදාළව ඒක බාරගත්තොත්, ඒක පිළිගත්තොත් යහපත්. හෙට දවසට අදාළ අලුත් දේවල් ටිකක් තියෙනවා. හෙට දවසට අදාළව ඒක බාරගත්තොත්, ඒක පිළිගත්තොත් යහපත්. අන්න ඒ විදිහට ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ දවසින් දවස අලුත් වෙමින්, නැවුම් වෙමින් යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. යන භාවනාවක් තමයි තියෙන්නේ. යන කමටහනක් තමයි තියෙන්නේ. ඒක නිසා මේක මේ අද දවසේ මේ විදිහට වෙන්න ඕනේ, හෙටත් මේ විදිහට වෙන්න ඕනේ, එහෙම එකක් නැහැ. අද දවසේ මේ උපදෙස ලැබුණා, හෙටත් ඒ උපදෙසම ගන්න ඕනේ, එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අදාළ පුද්ගලයෝ, අදාළ සිදුවීම්, අදාළ වටපිටාව අනුව ඒ දේ තීරණය වෙනවා. ඒ දේ තීරණය වෙනවා. එහෙම නැතුව ඒක දැන හඳුන ගන්න බෑ. බාහිරෙන් ඉඳලා බැලුව බැලමට ඒක තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් සාමාන්‍යයෙන් දැන් ඔය මේ වගේ ආරණ්‍යක වගේ මේ විදිහේ භාවනාවකට කැප වෙලා ඒ විදිහේ කල් ගෙවනකොට ඔන්න දැක ගන්න පුළුවන් මේ 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 වැඩ කටයුතු යන්නේ කොහමද, ඒ වැදී දේවල් සිද්ධ වෙන්නේ කොහමද, ඒ කට්ටියට ලැබෙන කමටහන මොකද්ද, මෙන්න මේ විදිහේ ලොකු අපසරියක් පේන්න පටන් ගන්නවා. ඒකේ අමුතු ඕජසක් තියෙනවා, ගොඩක් වෙලාවට බාහිර කෙනෙක්ට නොතේරෙන දෙයක්. මොකද හේතුව මේ දේශනා නැත්තම් මේ පුහුණුව ගොඩක් දුරට ප්‍රායෝගිකයි. එතකොට අපි කන්ටෙක්ස් එක දන්නේ නැත්තම් මේ උපදේශ අපි පටලව ගන්නවා ගොඩක් වෙලාවට. මේ මොන වගේ පුද්ගලයෙක්ටද මේ උපදේශ දෙන්නේ? මොන වගේ වටපිටාවකද මේ උපදේශ දෙන්නේ? ඒ ඒ පදනම ඒ වටපිටාව දන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් බාහිරින් බැලුව බැලමට පේන්නේ ඇහුවේ එකක්, උත්තර දුන්නේ වෙනත් දෝ මොකද්දෝ එකකට. පැටලෙව්වා පැටලෙව්වා කියලා තමයි බාහිරෙන් බලපු කෙනෙක්ට පේන්නේ. නමුත් තේරුම් ගත යුතුයි මේ කියන පුද්ගලයා මත මේක වෙනස් වෙනවා. මේ පුද්ගලයාට අදාළව මේක කියන්නේ කොහොමද? මේ වටපිටාව මත මේ සිදුවීම් මත මේක වෙනස් වෙනවා. ඒ ඒ ඒවට අදාළව මේක කියන්නේ කොහොමද කියන අමුතු ගැඹුරක් ඒ තුළ තියෙනවා. ඒ තුළ තියෙනවා. ඉතින් අර දීර්ඝකාලීනව යෙදෙන කෙනෙක්ට අර කන්ටෙක්ස්ට් එක ටික ටික දැනගන්න කෙනෙක්ට අමුතු ඕජසක් පේන්න ගන්නවා. මේ කියන වචනයක් පාසා මොකද්දෝ එකක් තියෙනවා. මොකද්දෝ එකක් තියෙනවා. ඒක මට කලින් තේරුනේ නැහැ. නොතේරෙන හේතුව තමයි මම අර වටපිටාව ඒ කන්ටෙක්ස්ට් එක දැනන් ඉදියේ නැහැ. නමුත් දැන් ටික ටික තේරෙනකොට තේරෙනවා ආ එදා මේ විදිය දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ. සමහර විට අවුරුදු ගානකට පස්සේ තමයි ඒක තේරෙන්නේ. මෙහෙම උපදේශයක් මේ දීලා තියෙන්නේ කියලා අන්නේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික දැනගන්න පුළුවන්. දැන් ලොකු ස්වාමීන් වහන්සේ දිහා බලා ඉන්නකොටත් අර කාලයක් තිස්සේ බලා ඉන්නකොට තමයි තේරෙන්නේ මේ මොනවද මේ කියන්නේ. මොන වගේ කෙනෙක්ටද මේ කියන්නේ? මොන වගේ වටපිටාවකද මේ කියන්නේ? ඒ ඒ තොරතුරු ටික අපි දන්නේ නැත්නම් අපිට බැලූ බැල්මට නිකම් ප්‍රශ්නකාරී හැඟීමක් තමයි එන්නේ. මොකද්ද මේ මෙහෙම කිව්වේ ඇයි? මේ විදිය උපදේශක් දුන්නේ ඇයි? මේ විදියට කරේ ඇයි කියලා හොයන්න බෑ. හොයන්න බෑ. නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික මොන විදිය පුද්ගලයටද මේ උපදෙස දුන්නේ? මොන විදිය වටපිටාවකද මේ උපදෙස දුන්නේ? මොන මොන දේවල් ටිකක්ද මේ උපදෙස පිටිපස්සේ තියෙන්නේ කියලා අන්නේ වපසරිය වටපිටාව පේන්න පටන් ගන්නකොට අන්න ටික 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 තේරෙනවා මේ අමුතුම කතන්දරයක් තමයි තියෙන්නේ. ඒක නිකන් හරි විචිත්‍රයි. හරි ඕජසක් තියෙනවා. දවසින් දවස හැම වෙලේම පෙරලි පෙරලි විවිධ විවිධ හැඩතල ගනිමින් යන ගමනක්. යන ගමනක්. ඉතින් ඒක හරිම අපිට ජීවිත කාලයක් පුරාවට කරන්න වටින කළ යුතු පරීක්ෂණයක් තමයි තියෙන්නේ. හදිස්සි වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. මටත් ඉතින් මම මේ හදිස්සි වෙන්න එපා කියවට මටත් ඒ දවස්වල තුනේ පුදුම තදියමක්. පුදුම තදියමක්. මේක නිකන් දවසෙන් ඉවර කරන්න ඕනේ, සතියෙන් ඉවර කරන්න ඕනේ, මාසෙන් ඉවර කරන්න ඕනේ, කොරලා ඉවර කරන්න ඕනේ කියලා ඕම ඕම දැඟලුවා. දැඟලුවාට මොකද කාලෙත් එක්ක තේරෙනවා එහෙම තදියම් වෙලත් බෑ, තදියම් නොවිත් බෑ. මොකද්දෝ තියෙනවා. මොකද්ද තියෙනවා? චරිත ස්වභාවයක් තියෙනවානේ සමහර කට්ටියට. අපේ අම්මා එහෙම නම් කියන්නේ ගිනි පුග්ගාය. ඈ තදියම බෑ බේරන්න බෑ. මොකද්දෝ තියෙනවා. බැලු බැලමට නිකන් එහෙම එකක් නෑ වගේ බොහොම සංසුන් වගේ තමයි පේන්නේ. නමුත් වඩා වැඩ කටයුතු කරලා බලන්න ඕනේ තියෙන ගාය තියෙන තදියම. ඒකත් එක්ක ඉතින් අර තට්ටක් ගාලා අදාද විසඳ ගන්නවා කියන වේගිකුත් ගායකුත් තියෙනවා. නමුත් කල්යනකොට තේරෙනවා අනේ එහෙමම කරන්න බෑ මේක. ඒ වෙනුවට හදිස්සියක් නැතුව ටිකෙන් ටික ටිකෙන් ටික තමුන්ගේ වැඩේ දෙමින් නිවැරදි කැපකිරීමක් කරමින් යනකොට 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 අනේ ටික 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 අපි ඉතින් තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. අපි තමයි මේ දහම මේ භාවනාව අඳුනන්නේ කියලා මොන කාට කාටත් තේරෙන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ සිවුරු පොරව ගන්න ඕනේ නැහැ ඒක තේරෙන්නේ. මේ වෙනුවට ප්‍රතිපදාවේ ඉදලා ඉන්නවා නම් පුහුණුව අඳුනනවා නම් ඒකම තමයි මේ මේ වැඩේ. ඒකම තමයි පැවිද්ද කියලා හිතා ගන්න. ඒකෙන් පිට දෙයක් නැහැ. ඔය නිකං අඟහරු ලෝකෙන් ඇවිල්ලා නිකං මහා ස්වාමීන් වහන්සේ නමක් වට අත්තක් අරගෙන අය කියන්න බණක් නැහැ. මේ පුහුණුව දන්නවා නම් මේ භාවනාවක් කරලා තියෙනවා නම් හරි ඒකත් වචනේ දෙක තුන කියනකොට තේරෙනවා මේක මේ මට අදාළ නැහැ, මේක මේ ප්‍රායෝගික නැහැ, මේක මේ ජීවිතයට සම්බන්ධ කරන්න බෑ කියලා තේරෙන්න පුළුවන්. ගොඩ දෙනෙක් හිතනවා දැන් මේ ඔය ප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථාන මොකද නඩත්තු කරමින් ඒවා පරිපාලන කටයුතු කරමින් ඒගේ කල් ගෙවන හාමුදුරුවරු ඒ පිරිස් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ තමයි මේ ශාසනය නඩත්තු කරන්නේ කියලා. ඊට පස්සේ ඉන්දියාවේ කල් ගෙවන ඒ නඩත්තු කරන පිරිස් හිතනවා ඒගොල්ලෝ තමයි මේ ශාසනය කරවන්නේ කියලා. ඉතින් ඔහොම ඔහොම එක එක කට්ටි එක එක ඒවා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම මේ ශාසනය කරවන්නේ කවුද? අන්න මේ ප්‍රායෝගිකව සරලව මේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනා. එයා තමයි මේ ශාසනයට නියම රුමක්කාරයා. එයා තමයි මේ ශාසනය හොබවන්නේ. එහෙම නැතුව නිකන් තට්ටේ ගාගත්ත පමණින් ශාසනය හොබවනවා වෙන්නේ නැහැ. සිවුරක් පොරවගත්ත පමණින් ශාසනය හොබවනවා වෙන්නේ නැහැ. මේ විදිහට වටාපතක් අතරගත්ත පමණින් ශාසනය හොබවනවා වෙන්නේ නැහැ. ඒ වෙනුවට පුහුණුවක් ගන්නවද නැද්ද? සරලව ඒක තමයි අපි අහන්නේ. භාවනාවක් කරලා තියෙනවද නැද්ද? ඒකත් එක එක භාවනා තියෙනවනේ. එහෙම නෙමෙයි. නිවනට ඉල්ල කළ භාවනාවක් කරලා තියෙනවද නැද්ද? මේ විදිහට පුහුණුවක් ගන්නවද නැද්ද? ගන්ධසාරයක් එනවද නැද්ද? ගිල හොයන්න පුළුවන්. අය මුලදී පොඩ්ඩක් කවුරු කොහෙන් ආවත් මොන මේ පාට පෙන්නගෙන ආවත් මොන සලුපිලි ඇඳගෙන ආවත් ඌට පොඩ්ඩක් ඉන්න දෙන්න ඕනේ. එක පාට තීරණය කරන්න යන්නත් හොඳ නැහැ. එක පාට ගහලා කරලා නිකන් මේ වෙහෙසටපත් කරවන්නත් හොඳ නැහැ. පොඩ්ඩක් නිදහසෙ ඉන්න දෙන්න ඕනේ. සතියක් දෙකක් මාසයක් දෙකක් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඉන්න දීලා බලනකොට අන්න තේරෙනවා කුරුල්ලා ගිහිල්ලා තමුන්ට අදාළ අත්තේ වහනවා. මුලදී පොඩ්ඩක් එහෙම අපට පිටාවේ සැරිසරුවට කාලෙත් එක්ක සුදුසු වෙන ගිහිල්ලා වහනවා. අන්න ඒකෙන් අඳුනන්න පුළුවන් ඔය කියන තරම් දහමක් ඔය කියන තරම් ප්‍රතිපදාවක් මෙයා තුළ තියෙනවද? එහෙම නැත්නම් මේ බොරුවක් මොකක් හරි තමුන්ව රවටාගත්ත ස්වභාවයක්ද මේ තියෙන්නේ කියලා බොහොම පහසුවෙන් දැන හඳුන ගන්න පුළුවන්. ඒ අධ්‍යයනය කරාට වරදකුත් නැහැ. මොකද නැත්තම් අපිත් රැවටෙනවානේ. අපිත් රැවටෙනවා. ඒ සමහර චරිත ස්වභාව තියෙනවා. කවුරු හරි කොහෙන් හරි ග්‍රහලෝකිකින් ඇවිල්ලා මොකක් හරි ලොකු ටෝකක් දුන්න ගම අන්න අහුවෙනවා. අහුවෙලා එයා සරණ යනවා. ඔන්න තව ටික දවසකින් තේරෙනවා මට වැරදුනා. මුලා වුණා. තව කෙනෙක් සරණ යනවා. එහෙම මොනේ නැහැ. එහෙම මොන්නේ නැහැ. වෙනකොට පොඩ්ඩක් නිකන් විවෘත මනසකින් බලන්නකෝ. ටික දවසක් යනකොටම නුදුරේදීම ගන්ධස්සාරය දැනෙනවා. දැනෙන දැනෙන තේරෙනවා මේක නෙමේ ප්‍රතිපදාව, මේක නෙමේ ක්‍රමවේදේ, මෙයා නෙමේ මනුස්සයා කියලා ඔන්න විදියට තේරෙන්න පුළුවන්. මේ විවෘතත්වයේ තියාගෙන යන් ඒ විභවයේ තියාගෙන යන් එහෙම යන කෙනෙක්ට ආයෙ වෙනින් බාහිරෙන් පිටක් ඕනෙත් නැහැ. ඒ වෙනුවට තම තමුන්ට තේරෙනවා මේක තමයි හරි වැරද්ද. තමුන්ට අවංකව තමුන්ට අදාළව තේරෙනවා. මේ විදියට කරාම මේක ගැලපෙනවා තමුන්ට අදාළව තේරෙනවා. අන්න ඒ බැලන්ස් එක තමයි හරි. ඒක තමයි මේ හැම වෙලේම වෙනස් වෙන, පරිවර්තනය වෙන, අර විදිහට නැවුම් වෙන ප්‍රතිපදාව ඒක තමයි. අද දවසට අදාළව මේක තමයි හරි තීරණේ. මේ පුද්ගලයාට අදාළව මෙහෙම තමයි කරන්න වෙන්නේ කියලා අන්න නැවත නැවත ඒ සමබරතාවයක් හදා ගන්නවා. ඒක කාලෙත් එක්ක ගැළපිලා යනවා. අන්න ඒ විදිහේ විභවයක් අපි තුල හදා ගන්නවා නම් අපි මේ ජීවිතේ මොන දේ නැති වුණත්, මොනවා විනාශ වුණත්, මොන මොන පරිවර්තන වුණත් කවදාවත් අතරමං වෙන එකක් නැහැ. එහෙම නැත්තම් එහෙම විභවයක් අපි ළඟ නැත්තම් අන්න ගොඩක් දුරට ගෙදර ඉඳියත් අතරමං වෙලා තමයි කල් ගෙවන්නේ. රැකිරක්ෂාවල ඉඳියත් අන්න අසරණ වෙලා තමයි කල් ගෙවන්නේ. ඥාති හිත මිත්‍රාදීන් මැද ඉඳියත් අන්න හිතෙන් තනි වෙලා තමයි කල් ගෙවන්නේ. මේ විදිහේ වෙහෙසක් පීඩාවක් මේ ජීවිතය තුළ තියෙනවා. ඉතින් ඒ එකම සැනසීම වෙන්නේ මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව මේ ප්‍රතිපදාව, මේ සමබරතාවය අඳුනගත්තොත්. හදිස්සි වෙලාම කරන්න බෑ. හදිස්සි නොවි අතහැරලා දාලා කරන්නත් බෑ. ඒ වෙනුවට ටික 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 යෙදීගෙන යෙදීගෙන යනකොට අන්න තමුන්ටම අදාළ බැලන්ස් එකක් මතුවෙලා එනවා. ඒ සඳහා අපි විවෘත භාවයක් තියාගමු. ඒ සඳහා අපි එකිනෙකාට පොඩි මොකද්ද කියන්නේ, එකිනෙකාට කරුණා මෛත්‍රියක්, එයාට පොඩි අවස්ථාවක් දීලා, එයාගේ ස්වභාවයෙන් ඉන්න අවස්ථාවක් දීලා, එයාට මේක අඳුන ගන්න අවස්ථාවක් දීලා එහෙම කටයුතු කරමු. කටයුතු කරනකොට කරනකොට තේරෙනවා. තේරෙන එකාට කොහොම කොහොම හරි කල්යනකොට තේරෙනවා. නැති එකාට මොනව කොටලා බිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි ක්‍රමවේදය. අන්න ඒ ක්‍රමවේදයට අනුව තම තමුන් මෙන්න මේකි පෙර නොඇසු නොවිරු ධර්මය අඳුන ගන්න, තම තමුන් මේ පෙර නොඇසු නොවිරු ධර්මය විඳින්න කියන ආරාධනාවත් එක්ක අද දවසේ අපි මේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරමු.
ඔබ වහන්සේට බොහොම පින්. ඒ ගැඹුරු ධර්ම අනුශාසනාව වෙනුවෙන් සාමාන්‍යයෙන් අපි යම් සාරාංශගත කිරීමක් කරනවා මේ වැඩසටහන තුළදී. මම එය දැන් කරන්න උත්සාහ කරනම් ඔබ වහන්සේ විසින් පෙර නොඇසු නොවිරු ධර්මයක් භාග්‍යවතුන් වහන්සේත් ඒ ශ්‍රාවක පිරිසත් දේශනා කරමින් ශ්‍රවණය කරන්නට යෙදුනා කියලා ආරම්භයේදීම ප්‍රකාශ කළා. ඒ වගේම මේ සතිය දිනු කරන එක තුළ ක්‍රමයෙන් හැකියාව සැකසීමක් සිදුවන්නේ එය කිසිසේත් කලබලයෙන් අප තමන්ට කැමති වේගයෙන් කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ තුළින්ම සැකසීන ක්‍රමයකට රටාවකට වේගයට සිදුවෙනු ඇති. ඊට ඒ සමගම කිසියම් කලබලයක් ඇති වුණොත් එය මම දැන් දැනගනිමි, මේ දනිමි, දැන ගැනීම දනිමි කියන සංඥාව උපදවා ගන්නවා නම් ඒක සාර්ථකයි. තව ස්වාමීන් වහන්සේ දේශනා කරා ද කැමරාමන් නෙවර් ඩයිස් කියලා. ඒ කියන්නේ බලාගෙන ඉන්න පුද්ගලයා කිසි වෙලාවක ඔහු අනතුරකට ලක් වෙන්නේ නැහැ. ඒ වගේ නිරීක්ෂණය කියන එක සතිය තුළින් තමන් නිරීක්ෂණය කරන්න පටන් ගත් පසු ඒ නිරීක්ෂකයා හෝ ඒ නිරීක්ෂණ සංසිද්ධිය කිසි වෙලාවක අනතුරට පත් වෙන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කරා. ඒ වගේම වෙහෙස පීඩාව, විවිධ දිශාවන්ට හැරවීම වගේ දේවල් නිසා මේ පුහුණුව උපමට්ටම් වෙනවා. ප්‍රඥාව මුස්වීමක් ඇති වෙන විට සතිය රැක ගැනීම හැකියාවක් ශිල්පයක් ලෙස ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒක සිද්ධවන්නේ මේ සතිය දිනු කිරීමට ප්‍රඥාව මුස්වීමත් සමග කියලා අපිට අවබෝධ කරන්න පුළුවන්. ඊට පස්සේ ජීවිතයේ පුරා ක්‍රියාත්මක වන සතිය බලරේඛාවක් ලෙස සැකසෙන්න පුළුවන්. එතකොට ආහාර රටාව, ජීවන රටාව, වැඩ කටයුතු වලට එළඹීම, ඒවා නිම කිරීමේ රටාව, ජලය පානය කරනවද නැද්ද ප්‍රමාණවත් ලෙස කියන කාරණාව, ඒ හැම දෙයක්ම සමතුලනේ වීමක් දක්ින්නට ලැබෙනු ඇති. එයත් සතිය බලරේඛාගත වීමක් ලෙස හඳුනා ගන්න පුළුවන් මේ සතිය පුහුණු කරන කෙනෙකුට. වේදනාවන්ට බිය වුණොත් එතකොට ඒ විට ඒ සතිමත් වීම ඉරියව්ව ආදිය සැකසීමට යම් ප්‍රමාදයක් ඇතිවන්න පුළුවන්. ඉතින් වේදනාවට බිය නොවීමයි වැඩි සුදුසු. තවත් විවෘත බවක් ඇතුව සතිය දියුණු කරන විට දිගින් දිගට නැවුම් අවබෝධයක් වෙත යන්නට හැකියාව වැඩි කරවනවා. එක් රාමුවකට කොටු වෙමින් කලින් දවසේ මට පරයන්කය හෝ සතිමත් හිඳ ගැනීම තුළ අත්දැකීම මේ දේවල් අද දවසේදී නැහැ කියලා වගේ අදහසක් හිතට ගත්තොත් එතන කිසියම් නැවුම් හා වේගවත් සතිමත් වීමක් වෙත යන්න තියෙන මාර්ගය වැහිලා යන්න පුළුවන්. වැඩි හොඳ එහෙම කොටුවීමක් නැතුව ඉන්න එක ප්‍රශ්නයක් වුණත් ඒ අතහැර දැමීම විට ඒ අමුතු ලෙස විසඳිලා ඉදිරි විසඳුම් ඉදිරිපත් වීමක් සිදු වෙන්න පුළුවන්. ප්‍රශ්නය තුල ඉන්නවට වඩා ඒ අතහැරීම සුදුසුයි තාවකාලිකව හරි. එතකොට විසඳෙන්න පුළුවන් ඉක්මනට. මේ පුහුණු ප්‍රායෝගිකයි බාහිරින් බැලූ විට පැටලීලි සහිත ලෙස සමහර විට පරස්පර සහිත උපදෙස් ලැබුණත් ප්‍රායෝගික පුහුණුවකදී ඒ පරස්පර වීම පසෙකලා දිගටම සතිමත් වීම ගැන සිතාගෙන ඉදිරියට ගියහොත් පසුවෙන්නේ පරස්පර වීම බව ලිහිලා ගැලවිලා යන්න පුළුවන්, පැහැදිලි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ තවත් දේශනා කරා නිවන දිශාවට එල්ලවුණු පුහුණුවක් කරලා එහෙම කරලා තියෙනවා නම් ඒ පුද්ගලයා ශාසනය හොබවන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ගිහි පුද්ගලයෙක් වේවා, පැවිදි පුද්ගලයෙක් හෝ වේවා, තමන්ගේ හෝ අනුන්ගේ හැසිරීම මාසයක් දෙකක් නිරීක්ෂණය කිරීමෙන් එතන ප්‍රතිපදාවක් තියෙනවද නැද්ද කියන දේ අවබෝධ කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිපදාව ඒ දවසට ගැලපෙන ලෙස සකසා ගැනීම විභවය ප්‍රතිපදාව තුළින්ම උත්පාදනය වන්න පුළුවන්. එසේ වන විට ප්‍රතිපදාව ක්‍රමානුකූලව නවීකරණය වෙමින් ඉදිරියට යමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේත් පෙර නොසිතු විරු ලෙස දේශනා කරන්නට යෙදුණ ශ්‍රාවකයනුත් පෙර නොසිතු විරු ලෙස අසන්නට යෙදුණු බවක් ප්‍රකාශ වුණා. ඒ ආකාරයෙන් අද දිනේ ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා වූ ශ්‍රේෂ්ඨ වූ ධර්මස්කන්ධයක් අප වෙනුවෙන් මේ වැඩසටහනේදී ඉදිරිපත් කළා. ඒ ඔබ සැම දෙනාට ප්‍රායෝගිකව පාවිච්චි කරමින් තමන් තුළ සතිය දියුණුවෙන් දියුණුවට කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සිදු කරන්න තියෙන්නේ ආධුනික පුද්ගලයෙකුට සතිමත් වීම පිළිබඳ ඇති ස්වාමීන් වහන්සේලා විසින් සූදානම් කර ඇති පත්‍රිකාව ඉදිරිපත් කිරීමට මම ඒ සඳහා ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. දැන් ඔබට එය දැක ගන්න ලැබෙනු ඇති. මේ මූලික උපදේශ ඇති වීඩියෝ YouTube වීඩියෝ දෙකක් බලන්න පුළුවන්. එකක් සතිමත් හැවිදීම, අනිත් එක සතිමත් හිඳ ගැනීම. එයින් මූලික උපදෙස් ලබාගෙන ඔබට දිනකට යම් වේලාවක් වෙන් කරගෙන ආරම්භයක් ලෙස විනාඩි 5ක් 10ක් හෝ ඊට වැඩි පැය භාගයක් හෝ ඒ ප්‍රමාණයක් තමන් කැමති ලෙස යොදාගෙන ආරම්භ කරන්න පුළුවන්. එහෙම පැය දෙකක් පවුනතුරු සම්පූර්ණ කරන්න පුළුවන් නම් දිනපතා ඒ ක්‍රමයෙන් ඒ කාලේ පැය දෙකක් වෙනුවෙන් දික් කර ගන්න පුළුවන් කාලයත් සමග දවස් සති ගණන් යන විටෝබේ පුහුණු ඉදිරියට යාම සමග ඒ කාලයේසේ වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔබගේ අත්දැකීම් ලිඛිතව මෙවැනි දම් සභාවකට ඉදිරිපත් කිරීමෙන් ඒ ලබන දියුණු ස්ථාවර කරගන්න පුළුවන්. ඒක වචනයට ප්‍රකාශ කිරීමෙන් සහ අනිත් අයට දැනුවත් කිරීමෙන් අනිත් අයටත් ඒක ප්‍රයෝජනයක් ලැබෙනවා, තමන්ටත් එහි ප්‍රයෝජනයක් ලැබෙනවා. ස්වාමින්වහන්සේකින් ලැබෙන පිළිතුරුත් තමන්ටත් අනිත් අයටත් ප්‍රයෝජන සම්පන්නව පිහිටනවා. ඒ සඳහා Google ෆෝම් එකත් ඊමේල් ලිපිනයත් මේ තියෙනවා, ඒවට ඊමේල් කරන්න පුළුවන්. Google ෆෝම් එකකින් එවන්නත් පුළුවන්. ඒ මේ සියලු තොරතුරු දැන් චැට් සෙක්ෂන් එකට මම තව ටිකකින් ඇතුල් කරනවා. ඊළඟට සතිපතා මේ වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ සිදුවෙනවා. මේ වේලාවන් සඳහන් වෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7ට. ඔබ ලෝකෙ කොහේ සිටත් මෙතන මේ වේලාවට අනුව සම්බන්ධ විය හැකි. ඒ සමග මම මෙතන ස්ක්‍රීන් ෂෙයාර් එක නවත්වන්නම්. ඊළඟට අපිට තිබෙන්නේ මේ වැඩසටහනේ ලැබී තිබෙන ප්‍රශ්න උත්තර වාරය සඳහා ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරමින් සහ වාචික ප්‍රශ්නවලට ඉදිරි අවස්ථාව සැලසෙමින් ප්‍රශ්න උත්තර වාරය ආරම්භ කිරීමටයි. ඒ සඳහා මම ආරාධනා කර සිටිනවා ඉන්ද්‍රා නැන්දාට. එය මෙහෙවන ලෙස ගෞරවනීය ස්වාමීනාසේ ඒ අවසරයි ඔබ වහන්සේටම ප්‍රශ්න උත්තර වාරය සඳහා අපට අනුග්‍රහය ලබා දෙන්න පුළුවන්ද අවසරද?
කවුද දන්නේ අද සම්බන්ධ වෙන්නේ ඉන්නේ නාමන්ත?
ඔව් ස්වාමීන් වහන්සේත් අද ඉන්නේ. ධම්මසාගර ස්වාමීන් වහන්සේ තමයි නම යෙදලා තියෙන ස්වාමීන් වහන්සේ. නමුත් ධම්මසාගර ස්වාමීන් වහන්සේ වැඩසටහනට තාම සම්බන්ධ වෙන්නේ නැති බවක් තමයි පේන්න තියෙන්නේ.
හරි, අපි යංකෝ එන ඉස්සරහට.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඔබ වහන්සේට. ඉන්ද්‍ර නැද්ද දැන් අවස්ථාව තියෙනවා ප්‍රශ්න උත්තර වාරය සඳහා.
නාමන්ත බොහොමත්ම පින් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. සතිමත් සක්මන හිත පයට තබා ආරම්භ කළෙමි. අද දින සක්මන වැඩි වේලාවක් පාදයේ යටිපතුලේ පැවතිය අතර ටික වේලාවක් ගිය පසු වෙන අයෙකු ඇවිදිනසේ දැනේ. සතිමත් පරයන්කය බොඩි ස්කෑන් කර ආරම්භ කරන අතර හුස්මට මුලින්ම යොමු වේ. එහි ඇතිවීමත් නැතිවීමත් හිස්තැනත් බලාගත හැක. ඉන්පසු ටික වේලාවකින් ඇතිවන වේදනාව නිසා කයේ ඉරියව් වෙනස් වෙන අතර අවසන් පරයන්කේ අවසාන විනාඩි 30ට පමණ වේදනාව වේව් ලෙස කයේ යටි ප්‍රදේශයේ දැනුණු අතර එයට හිත යොමාගෙන සිටියෙමි. එවිට හුස්ම රැල්ලක් විටින් විට ඇති වී නැති වී යන බව දැකගත හැක. එම වේදනාව ඉතාම තීව්‍ර ලෙස දැනුණත් අද දින වැඩි වේලාවක් පරයන්කේ සිටි බවට සතුටු වෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි, එතකොට ඒ විදිහට යෙදෙන එක ගැන සන්තෝසයි. මේ විදිහට දැන් අපි හිතුවත් සක්මනේ ටිකක් කියලා යනකොට ස්වල්ප වෙලාවක් යනකොට මේ වෙන කෙනෙක් සක්මන් කරනවා වගේ මේක දැනෙන්න පටන් ගන්නවා. ඒතර ඔය වார்த்தාව එතනින් තමයි නතර වෙලා තියෙන්නේ. නමුත් මේ වාතා ලියපු කෙනාට මම යෝජනා කරනවා අර පරියන්ක ඉන්දියා වගේ වැඩි වෙලාවක් ඉඳලා බැලුවොත් මෙන්න මේ දැනීම කොහොමද වෙනසකට පරිවර්තනයකට ලක් වෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. ටිකක් කියලා යනකොටම වෙන කෙනෙක් සක්මන් කරනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. හරි, තව පැය භාගයක් වගේ ඉඳලා බලන්න මොකද ඒ දැනීමට වෙන්නේ කියලා. අන්න ඒ විදිහට මේ මෙතනින් නවත්තන්න එපා. ඔය අවසානය හිතක් තියලා ආවර කරලා හරියන්නේ නැහැ ඔතනින්. ඔතනින් තමයි ආරම්භය තියෙන්නේ. ආ මේ වෙන කෙනෙක් දැනෙන විදිහට සක්මන් කරන්න පටන් ගත්තාම ඒකත් එක්ක මම සෑහෙන වෙලාවක් තව සක්මන් කරොත් මොකක් මට දැනෙයිද? හරි ඊට පස්සේ පරියන්කේ නම් අර විදිහට වේදනාව දරාගෙන ඉන්දියොත් තමයි ඉරියව් එහෙම ඇදිලා එන්නේ. ඉරියව් හැදෙනවා කියන්නේ කෙලින්ම ඔය ඔය තියෙන මාංශ බේසින් ඉරිලා තැලිලා ඕවා නැවත ප්‍රතිසංස්කරණය වෙලා ඇදිලා එන්නේ පැයි. ඒකම ඉරියව්ව කියන්නේ. ඒක තමයි ඉරියව්ව කියන්නේ. සාමාන්‍යයෙන් උපුරුදු කෙනෙක් බිම වාඩි වුණ ගමන් අපිට තේරෙනවා මේ ධනිස් දෙක යනවා අහස දිහාවට. ධනිස් දෙක අහස දිහාවට යනවා කියන්නේ ඉරියව්ව හුරු නෑ. තියෙන පණිවිඩය ඒ තුළ තියෙනවා. අපේ මේ ඇඟවල් එහෙම වාඩි කළ පුරුදු නෑනේ. එතකොට වේදනාවක් දරා ගැනීමක් අරහා ගිහිල්ලා තමයි ඉරියව්ව හැදෙන්නේ. ඒ සඳහා පාසුවක් විදියට ඔය පොඩි පොඩි යෝගා ක්‍රියාකාරකම් එහෙම තියෙනවා. ඔය ඉරියව්වට පාසුවක් වෙන විදියට අදාළ දේවල් ඒව හොයාගන්නත් පුළුවන්. එහෙම පොඩ්ඩක් ඉතින් යෙදෙන්න වෙනවා. එහෙම ටික දවසක් සතියක් දෙකක් උත්සාහ කරනකොටම අර ඉරියව්ව වේදනාව පොඩ්ඩක් දරාගෙන ඉන්නකොටම අන්න ඒවත් හදාගන්න පුළුවන්. මේ විදිහට සමබර අපි අර කලින් කතා කරපු භාවනාවට උචිත දීර්ඝකාලීනව කරන කෙනෙක්ට අදාළ ඉරියව්වක් අපිට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අර විදිහට සක්මනේත් මේ සුළු වේලාවකින් ඒකහා මෙතනින් නවතිනවා නෙමෙයි, එතන තමයි ආරම්භේ තියෙන්නේ. එතනින් එහාට තව මොකද්ද වෙන්නේ? මේ මේ බැල්ම වෙනස් වෙනවද පැය භාගයක් විතර ඉන්නකොට, නැත්නම් ඒ විදිහටම තියෙනවද කියලා අන්න බලනාසුළුව කල් ගෙවන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට තියෙන්නේ අපි මේ මොකක් හරි ටිකක් සුද දැක්ක ගමන් මෙහෙම එකක් දැක්කා කියලා ඔන්න ගිහිල්ලා වார்த்தාවක ලියනවා. නැගිල්ලා ගිහිල්ලා නෑ, එතනින් සුද දැක්ක ගමන් යන්න එපා. ඒ වෙනුවට ආපු යකාට මොකද වෙන්නේ කියලා බලන්න. සාමාන්‍යයෙන් භාවනාවක මොකක් හරි ආවොත් භාග්‍යතුන් වහන්සේගේ උපදේශය තමයි සක්මනේ මොකක් හරි ආවොත් සක්මනේ ඒක ඉවර වෙනකන් ඉඳලා යන්න කියලා කියනවා. පරියන්කේදී මොකක් හරි ආවොත් පරියන්කේදී ඒක ඉවර වෙනකන් ඉඳලා යන්න කියනවා. අපි හිතමු ඔන්න ඔය තුන්වැන්නේක් නිකන් වෙන කෙනෙක් සක්මන් කරනා වගේ සේයාවක් සක්මනේ මතුවලා ආවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ උපදේශය මොකද්ද? ඕක ඉවර වෙනකම්ම ඉන්න ඔතන කියලා. ඊට පස්සේ පරියන්කේ වාඩි වුණාම සමහර විට පරියන්කේ ওই විනාඩි 10 15 යනකොට අමුතු නිකන් නිකන් ප්‍රകൃතියෙන් බැහැර ගියපු ස්වභාවයක් වගේ එකක් මතුවලා එනවා. ඉතින් අර නිකන් මොකද්දෝ ක්‍රියාවලියක ඉන්නව, මොකද්දෝ විකාරයක ඉන්නව, මොකද්දෝ ආවේශයක ඉන්නව වගේ හැඟීමක් තමයි එන්නේ එකපාරට. එතකොට ගොඩ දෙනෙක් කරන්නේ අම්මෝ මෙහෙමත් එකක් ආවා කියලා දමල ගහලා නැගිටලා යනවා. නමුත් ක්‍රමවේදේ තමයි මේ විදිහේ ප්‍රകൃතියෙන් වෙන් වෙච්ච අමුතු ස්වභාවයක් අහම මේ විදිහේ අපි කියමු මොකද්දෝ එක කතරමං වෙනවා වගේ සිදු වුණාම මේ විදිහට ආවේශය වගේ එකක් අහම ඒ පරියන්කයක ඉවර කරන්න ඕනේ. ඒක ඉවර වෙලා ওই විනාඩි 40ක් 50ක් යනකොට නැවතත් ප්‍රകൃතියට එනවා. ප්‍රകൃතියට එනවා. අන්නේ ප්‍රകൃතියට එනකන් ඉන්නේ නැතුව මැද්දෙන් නැගිටලා ගියාම අර හක්ක පුරා දත් ඉතින් අර යකා හිටවලා ගියා වගේ තමයි. ගායනේ කලබලේනේ. අර උරක කාලා, ලේවා කාලා, දත් ටික ගලවලා, ඒ ටික සුද්ධ කරලා ආපෝ හයි කරනකන් ඉන්න බෑ. අතරමඟදී කෑ ගහනවා. අතරමඟදී දඟලනවා. ඉතින් මොකද කියන්නේ හක්ක පුරා දත් හිටවලා යනවැන්න. මොක තමයි වෙන්නේ? ඔබ තමයි වෙන්නේ අසක් පරියංගික සක්මනක අතරමැදින් කඩෙලා නැගිට්ටාම වෙන්නේ ඕක තමයි. හක්ක පුරා දත් ඊට පස්සේ. ඉතින් කියනවා අයියෝ බලන්නකෝ වෙච්ච දෙයක්. මෙහෙම එකක් වුණානේ මට කියලා. ඉතින් කී කී යනවා. හැබැයි අර අර මූලික පොඩි සරල දෙයක් කරන්න තියුනේ. ඒ ආපු යකාට ඒ වැඩේ කරලා ඉවර වෙලා ඌට යන්න දෙන්න ඕනේ. ඒ ඉරියව්ව ඒක හවර කරන්න ඕනේ. සක්මනක ආවනම් සක්මනේ ඒක හවර කරලා යන්න. පරියංගික ආවනම් ඒක පරියංගික හවර කරලා යන්න. ඊළඟ එකට අරන් යන්න එපා. අපි මොකද කරන්නේ? හැමදාම ඇරියස් එකක් තියාගෙන අදින් හෙටට අරන් යනවා, හෙටෙන් අනිද්දාට අරන් යනවා, සක්මණෙන් පරියන්කයට අරන් යනවා, පරියන්කෙන් ඉදින්දා ජීවිතේට අරන් යනවා, අන්තිමට මේ ජීවිතෙන් තව ජීවිතයකට අරගෙන යනවා. මොකද තමයි වෙන්නේ? හැමදාම මොකද්දෝ තියෙනවා, බැලන්ස් එකක් තියෙනවා account එකේ. කවදාවත් අහොර වෙන්නේ නැහැ. ඉතින් නැවත නැවත ඉදිරියට අරන් යනවා. ඉදිරියට අරන් යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මේ ජීවිතෙන් තව ජීවිතයකටත් අරන් යනවා. නෑ, මේ ප්‍රතිපදාව කියන්නේම මේ එවල එවල ඉවර කරලා යන්න පුළුවන්ද? මේ වෙලාවේ වෙලා ඉවර කරලා යන්න පුළුවන්ද? සක්මනේදී මේක ඉවර කරලා යන්න පුළුවන්ද? පරියන්කේදී මේක ඉවර කරලා යන්න පුළුවන්ද? අද දවසේ මේක ඉවර කරලා හෙටට යන්න පුළුවන්ද? ඔහොම ඔහොම යනකොට තේරෙනවා අන්න මේ ජීවිතෙන් ඉවර කරලා අනිත් ජීවිතයකට යන්න ඉතුරුවක් නැහැ. ශේෂයක් නැහැ. මේ වෙනකොට මෙතනින් අහවරයි. තව මුකුත් account එකේ ආයි බැලන්ස් කරන්න දෙයක් නැහැ. අන්නේ වෙනස තමයි කරගත යුත්තේ. ඒ වෙනස කරනවා නම් මේ ලියපු කෙනාගේ භාවනාව අමුතු පරිවර්තනයකට, ජව කැමීමකට ලක් වෙයි. ඒ වෙනස කරන්නේ නැත්නම් කොර වෙනවා, අබ්බගත වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඒක නිසා අපි මේ ශේෂයක් ඉදිරියට අරන් යන එක අහවර කරන්න බලමු. සක්මනේ සක්මන ඉවර, ඒක ඉවර කරලා යන්න, පරියන්කි පරියන්කි ඉවර කරලා යන්න, අද දවසේ ඒ ටික ඉවර කරලා යන්න. හොම 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 ගියොත් අන්න මේ ජීවිතේ ඉවර කරලා එහාට අරන් යන්න දෙයක් නැහැ. එතකොට කියනවා අන්න වේදනාවන්ගේ මොකද්ද, වේදනාවන් අගය කිරීමක්, අභිනන්දනය කිරීමක් නැතුව සීති භූතෝ සිනිබ්බුතු සිසිල් වූයේ වෙයි නිවුණේ වෙයි. මෙයා මේ මරණ මොහොතේ මේ කායික වේදනාව, මේ මරණීය වේදනාව මතුවෙලා එනවා. නමුත් මේකේ මේ අභිනන්දනයක්වත්, මේක ප්‍රතික්ෂේප කිරීමක්වත් නැහැ. මේ වේදනාව අල්ල බදා ගැනීමක්වත්, මේකට එරෙහිව කඩුමුකුරු ගැනීමක්වත් මෙයා නැහැ. ඒ වෙනුවට මේක දැනගන්නා සුළුව මෙයා කල්ගෙවනවා මේ මරණ මොහොත පවා. සීති භූතෝ සිනිබ්බුතෝ සිසිල්ලුයේ වෙයි නිවුණේ වෙයි. ආය දැවිල්ලක් ආය ඇති වෙන්නේ නැහැ. ආය දැවිල්ලක් ඇති වෙන්නේ හේතු කාරණා නැහැ. සිසිල් වෙනවා, නිවුණා, නිවෙනවා. අන්න ඕක තමයි ක්‍රමවේදේ. ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා අපි කියමු.
මේයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න නම් එපමණයි. සභාවට මේ වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන්නද ස්වාමීන් වහන්සේ?
එමෙවා තියෙනවද?
කරුණාකරලා ඔබට මේ ලිඛිත ප්‍රශ්න මොනව හරි තියෙනවා නම්, වාචික ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර අත උසවා ඒ ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා. නාමන්ත ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් චම්පිකා චම්පිකා කරුණාකරලා අන්මියුට් කරලා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට තේරෙන ස්වාමීන් වහන්සේ දැන් මම කාලයක් ඉස්සේ සපෙමක් වෙනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ දැන් මට ගොඩක් වෙලාට මම සිහිය පිහිටවන්නේ එදිනෙදා කටයුතු කරනකොට. දැන් ඒ කටයුතු කරනකොට ස්වාමීන් වහන්සේ මට කිසි අරමුණක් දැනෙන්නේ නැහැ. හැබැයි වැඩ ටික නම් ස්වාමීන් වහන්සේ කෙරෙනවා. කොහොම කෙරෙනවද මන්ද මට ගියා වෙලා හිතනවා යකෙක් වගේත් වැඩ කරනවා. ඊයේ එහෙම සෑහෙන කායික වෙහෙසක් පොඩි වෙලාවක් දැනුණා. එනවාට නිකන් ආයි වයින් කරපො කෙනෙක් වගේ ඒ වැඩ ටික කෙරෙනවා. හැබැයි මට එකම අරමුණක් ගැනවත් අරමුණු ගැන කියන සම්මස වැඩ කිරීම ගැන දැනීමක් තියෙනවා. ඒ අරමුණ සිත ඇතුලෙන් කතාවක්වත් එහෙම එනවද කියලාත් මට තේරෙන්නේ නැහැ, අල්ලන්න බෑ. ගොඩක් වෙලාවට ඇතුළත කතාවක් ඇත්තෙම නැහැ වගේ තමයි තේරෙන්නේ. හැබැයි ඒවා කිරීම මේ සිද්ධ වෙලා යනවා ස්වාමීන් වහන්සේ. දැනීමක් විතරයි තියෙන්නේ. ඒකත් අර බැලුවොත් තමයි දැනෙනවා කියලා දැනීමක් තියෙන්නේ. නැත්නම් ඒ වැඩ ටික හේමම කෙරීගෙන යනවා ස්වාමීන් වහන්සේ. යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් මට පෙන්නලා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඔව් සන්තෝෂයි. ඒ විදිහට උනන්දුයෙන් කරගෙන යනවා කියන එක සාමාන්‍යයෙන් අර දැන් ආධුනික කෙනෙක් ගත්තොත් එයා සක්මන පරියන්කේම හොයාගෙන යන ස්වභාවයක් ඒ තැනැත්ත තුළ තියෙනවා. මට මේ ගෙදර කටයුතු හින්දා තමයි භාවනා කරන්න බැරි, මට මේ රැකිරක්ෂා හින්දා තමයි භාවනා කරන්න බැරි, අනේ මට නිස්සාරණේ නැති වුණා නම් භාවනා කරන්න තියුණා, මේ ගෙදර එවුන් හින්දා තමයි මේක කැරි කියලා ඔය විදිහේ දැඟලිල්ලක් මුලදි තියෙනවා. ඇත්තටම මුලදි ඒක නෑ කියන්න බෑ. එතකොට ඒ දවස්වල ඉතින් එහෙම අදහසක් මතු වුණාට මොකද මේ භාවනාව මෝරන්න මෝරන්න මේක යම් කිසි දෙයක පරිවර්තනය වෙන්න වෙන්න තේරෙනවා මම මේ ඉන්න ජීවිතේම යෙදෙන යෙදෙන වැඩේ අර විදිහට එදිනෙදා කටයුතු පවා භාවනාවක් විදිහට මට කල් ගෙවන්න පුළුවන් නම් ඒක තමයි නියම ප්‍රතිපදාව. ඒක සඳහා ඉතින් අර සක්මණේන් පරියංගෙන් කාලය දෙස ජව කවලා තමයි ඒ මානසිකත්වය ගන්න පුළුවන්. එහෙම නැතු එකපාරට එන්නෙත් නෑ ඒක. ඉතින් ඒක නිසා ඒ වෙනස හොඳයි. ඒකෙන් අපි අදහස් වෙන්නේ නෑ සක්මණ පරියංගේ නතර කරනවා කියලා. නෑ ඒ වෙනුවට ඒකිනුත් අනුග්‍රහ කරනවා. හැබැයි මේ වැඩ රාජකාරී කරන්න වෙලා තියෙනවානේ. ඒ ටික කරන්න. වෙනදාට වැඩිය බොක්කෙන් කරනවා සමහර විට. වෙනදාට වැඩිය කැපවීමෙන් කරනවා. එපාවට නිකන් අර වමතින් අලලත් නෙමෙයි. ඒ වෙනුවර හොඳට ඒවයි එදිලා ඒවට වෙහෙස අරගෙන අර විදියට දාඩි දාගෙන කරනවා. කරනවා. හැබැයි කරන්නේ මොන විදිය අදහසකින්ද? අර විදියට භාවනාවක් ප්‍රතිපදාවක් වඩනවා මේ විදියේ ක්‍රමවේදක එදිලා ඉන්නවා කියන අදහසින්. එහෙම කරොත් මහන්සියක් වෙහෙසක් නැහැ. එහෙම කරොත් ආතතියක් එන්නේ නැහැ. එහෙම කරොත් මේකට සාප සාප කර කර නෙමෙයිනේ අපි කරන්නේ. මේ සාප කරනකොට දෙන එක අයියෝ මේ ජොබ් එකක් නිසා මට කිසි විවේකයක් නෑ, අයියෝ මේ ගෙදර මිනිස්සු නිසා මට විවේකයක් නෑ, අයියෝ මේ මිනිහා නිසා මට කිසි විවේකයක් නෑ කියලා ඔය විදිහට සාප කර කර තමයි කරන්නේ. එතකොට ආතතියක් මතු වෙලා එන එක අහන දෙයක් නෑ. ඒ වෙනුවට අපි හිතමු මේ රැකියාව වුණත් නිකන් නිකන් භාවනාවක් වගේ, මේ ගෙදර දොරේ වැඩ වුණත් භාවනාවක් වගේ, හිත කැමැත්තෙන් හිත මනාපෙන් කරන්න පුළුවන්ද කියන උත්සාහය. ඒක ඉතින් කාලෙත් එක්ක වැටි වැටි නැගිට නැගිට මනාප මනාප එක්ක ගැටි ගැටි එපා වෙනවා උත්සාහයෙන් කරනවා කියන ඔය දෙපැත්තට ගැටි ගැටි එහෙම මතුවෙලා එන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් මගේ අත්දැකීම විදියට ගත්තත් මුල් දවස්වල ඔය සතිපාසල් වැඩ කටයුතු වලට එහෙම යනකොට නිකන් කටුවක් විදියට තමයි ඒක අරගත්තේ. නිකන් මොකද්දෝ නිකන් අකමැත්තෙන් වගේ තමයි ගියේ. එතකොට මම ඉස්සෙල්ලාම සතිපාසලට යනකොට පැය පණ්ඩු පලාස, ඒ කියන්නේ දසසිල් සමාදන් වෙලා ඉන්න කාලේ, පැවිදි වෙන්න ඇවිල්ලා ඉන්න කාලේ ඒ දවස්වල. ඉතින් එහෙම නිකන් මොකද්දෝ නිකන් මේ පිරිස් අතර ගැවසෙන්න වෙනවා, මේ වෙහෙසෙන්න වෙනවා කියන අදහසක් ඒ දවස්වල තිබුණා. නමුත් කාලෙත් එක්ක මගේ අත්දැකීම විදිහට මට දැනෙච්ච දේ තමයි අන්තිමට ඒකම තමයි භාවනා වෙලා තියෙන්නේ. මේ මිනිස්සු එක්ක ගනුදෙනු කරමින් කොහොමද මගේ සමබරතාවය පවත්වගන්නේ. සාමාන්‍ය එළියට එහෙම ගියාම සම්පූර්ණ ඒක තේරෙනවා. මේ නන්නාඳුනන පරිසරයකට, ඉස්කෝලේකට, ඒ නන්දාඳුනන පිරිසකට ගියාම දැන් මේ පැවිද්දෙක් විදිහට යන්නේ, පැවිදි වෙසෙන් යන්නේ. එතකොට කොහොමද මේ සමබරතාවය තියාගන්නේ? සතිපාසල් වැඩසටහනක් කරන්න ගිහිල්ලා නිකන් නිකන් අර නිකන් වටාපතක් අතේ තියාගෙන නිකන් බණ දේශනාවක් කරන සේයාවෙන් කරලා ඇවිල්ලා හරියන්නේත් නැහැ. එතකොට ළමයින්ට එපාවට මේපා වෙනවා. සතිය විතරක් නෙමෙයි ඉස්කෝලේ එක්ක එපා වෙනවා. එතකොට එහෙම කරලා ඇවිල්ලා හරියන්නේත් නැහැ. ඊට පස්සේ මේ සිවුරු පොරෝගන පටලෝගන අර ළමයි එක සින්දු කියලා ඩාන්ස් කරලා හරියන්නේත් නැහැ. එතකොට මලපැන්නුම් ඉරිපැන්නුම් පනලා ගියා. නෑ ඒ නමුත් ওই දෙක අතරමැද අර ෆයින් ලයින් එකක් අපිට වෝක් කරන්න වෙනවා. නිකන් අමුතු නිකන් අතුරේ යනවා වගේ ගමනක් යන්න වෙනවා. ඒකෙන් තමයි අර ප්‍රෝග්‍රෑම් එකේ සාර්ථකත්වයත් රැකගෙන අර ළමයින්ගේ මේ තත්ත්වේ පණිවිඩේ සාර්ථකව දීලා මගේ පැවිද්දත් බේරගෙන එන්න පුළුවන් වෙන්නේ එන්නේ විදිහේ සමබරතාවයකින් තමයි. මේක ඉතින් කරලා තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය කොට දෙන්නට වෙන දේ තමයි එක්කෝ සම්පූර්ණ ඇතුළත හැරෙනවා. ඒ කියන්නේ බෑ මේවා කරන්න බෑ, මේවා යෙදෙන්න බෑ, මේවා මට මේ පාවට එපා වෙලා තියෙන්නේ කියලා ඇතුළට හැරෙන පැත්තක් එනවා. එහෙම නැත්තම් අර විදියට වටපිටාවට ගිහිල්ලා ඒක ඔස්සේ මුලා වෙනවා. අමතක වෙනවා. මම මේ කවුද කියලා අමතක වෙනවා. ඔන්න ඔය දෙක අතර සමබරතාවය තමයි මේ ජීවිතයේ තියෙන ක්‍රමවේදී. ඒක හොයාගන්න පුළුවන්. ඒක දවසෙන් හොයන්න ඕනෙත් නැහැ. කාලෙත් එක්ක පරීක්ෂා කරමින් ටිකෙන් ටික ටිකෙන් ටික මේ කරනා වැඩේ භාවනාවක් විදියට ආරකෙක් වගේ කරනවා. යකෙක් වගේ කරනවා. කරාට මොකද? තමුන්ගේ විවේකය රැකගෙන, තමුන්ගේ සමබරතාවය රැකගෙන සිද්ධ කරනවා. ඉතින් ඕක තමයි නිවන කියලා හිතාගන්න. එහෙම නැත්නම් ඕක තමයි මේ කියන ප්‍රතිපදාව. ඕක තමයි මේ ඇතුළත තියෙන සැනසි සාමය, සැනසීම, පීස් කියන්නේ. අන්න ඇතුළත සැනසීමක රහස ඕක තමයි. ඔන්න ඔය සමබරතාවය. ඔය සමබරතාවය. ඒ සමබරතාවය හදන්න කල් යන්න පුළුවන්. නමුත් ඒ සමබරතාවය හැදිය යුතුයි. අන්තවලට යනවා. එපාවට එපා වෙනවා. ඊට පස්සේ අර මුලා වෙලා ගිහිල්ලා අර වෑමේ දිලා ඉන්නවා. එහෙම එහෙම අන්තවලට අන්තවලට ගිහිල්ලා සමබරතාවයක් එනවා. අර සෙන් කතාවක තියෙන්නේ. තරුණ දරුවෙක් කොල්ලෙක් මේ අහන්න ලැබෙනවා මේ රටේ ඉන්නවා බොහොම ප්‍රඥාවන්ත මිනිස්සෙක්, පඬිතෙක් කියලා අපි කියන්නේ. පඬිතෙක් ඉන්නවා. ඉතින් මේ පඬිතයා ගාවට ගිහිල්ලා මේ පඬිතයාගෙන් මේ හිතේ සතුටේ, හිතේ විවේකයේ රහස මං අහගත්තොත් හොඳයි කියලා මේ තරුණයා හිතනවා, කල්පනා කරනවා. මෙයා මොකද කරන්නේ? අර දුර කතර ගෙවාගෙන අර මන්දිරයට යනවා. යනකොට මහා විශාල මන්දිරයක්. ඒකේ බොහෝ පිරිසක් පිරිලා ඉන්නවා. සංගීත වාදන, අර විදියට නර්තන, කෑම බීම, ප්‍රිය සම්භාෂණ, ඔය සියල්ල අතරේ මෙයා රිංගකර රිංගගෙන ගිහිල්ලා අර තැනැත්තා ළඟට යනවා. එතනත් වෙන පෝලිමක්. කොහොම හරි පෝලිමේ ඉඳලා තමුන්ගේ අවස්ථාව ලැබුණාම මේ තැනැත්තට ගිහිල්ලා අහනවා, මේ සතුටේ රහස හොයාගෙන තමයි මං ආවේ, මේ හිත තුළ සැනසීමක් විවේකයක් මේකේ රහස හොයාගෙන තමයි මං ආවේ, ඔබතුමාට පුළුවන්ද මට ඒක කියලා දෙන්න? මේ මැව්වාම අර පඬිතයා කියනවා, මම මේ හදිසි වැඩ කින්නේ, ඔයාට පුළුවන්ද මට පැයක් දෙන්න? පුළුවන්ද පැයක්? ඒ පෑය අතරේ ඔයා ගිහිල්ල මේ මාලිගේ නරඹල එන්න දුර දුර ගමනක ඉඳලානේ ආවේ, මේ විවේක වෙලා එන්න, මේ මොනහරි කාලා බීලා එන්න, මේ උද්‍යානයේ බලලා එන්න කියලා මේ තරුණයාට යම්කිසි වැඩක් දෙනවා. ඉතින් මෙයා යන්න හදනකොට කියනවා, හැබැයි බෑ බෑ ඔහොම ගිහිල්ල බෑ, මෙන්න මේ හැන්ද අතර ගන්න. දෙන්නේ මොකද? තෙල් හැන්දක්. තෙල් පුරවපු හැන්දක් දෙන්නේ. තෙල් හැන්දක් දීලා කියනවා මේ හැන්ද අතර ගන්න. ඔය හැන්ද විසිරුවා ගන්නේ නැතුව, තෙල් ටික හලා ගන්නේ නැතුව ආපහු එන්න ඕනි. මාලිගේ බලලා එන්න ඕනි. උයන් බලලා එන්න ඕනි. ආහාර අරගෙන එන්න ඕනි. තෙල් හැන්ද හලා ගන්න නැතුව එන්න ඕනි කියලා තමයි යවන්නේ මේ කොල්ලව. ඉතින් මූ මොකද කරන්නේ? යකෝ තෙල් හැන්ද හලා ගන්න නැතුව එන්නේ කුවානි. ඉතින් මොකද කරන්නේ? තෙල් හැන්ද දියා බලාගෙන, තෙල් හැන්ද හලා ගන්න නැතුව සිහියෙන් SMS දාගෙන, SMS දාගෙන, SMS දාගෙන ඔන්නේ යනවා. උද්‍යාන වටේ යනවා, මාලිගේ වටේ යනවා. ගිහිල්ලා කොහොම හරි පැයකට විතර පස්සේ මේක එනවා. ආවට පස්සේ ඇවිල්ලා දැන් අරකනේ මානසිකත්වය ඇවිල්ලා කෙලින්ම කියන්නේ මොකද්ද? මෙන්න ඔබතුමාගේ තෙල් හැන්ද මම හලන්න නැතුව අරගෙන ආවා කියලා කියනවා. එතකොට අර පුද්ගලයා අහනවා, එතකොට කොහොමද මාලිගාව දැක්කේ නැහැ? කොහොමද උද්‍යානේ දැක්කේ නැහැ? මොනවා හරි කෑවා බිව්වද? කෑවේ නැහැ. ඇයි? තෙල් හැන්ද ගැන මානසිකාරයෙන් තමයි මම ඉඳියේ. තෙල් හැන්ද හලා ගන්න නැතුව තමයි මම එන්න උත්සාහ කරේ. ඊට පස්සේ කියනවා, එහෙනම් ආපහු යන්න. ආපහු ගිහලා උද්‍යානේ බලන්න. ආපහු ගිහිල්ලා මේ විදියට මේ ආහාර ටිකකුත් ගන්න. ආපහු ගිහිල්ලා මේ මාලිගේ බලන්න, බලලා ඉන්න කියනවා. ඊට පස්සේ ආපහු ගිහිල්ලා මේක හොඳට මාලිගේ බලලා, ඊට පස්සේ අර විදියට උද්‍යානේ බලලා කාලා බීලා ආපහු එනවා. මම බැලුවා උද්‍යානේ හරි ලස්සනයි, මේ විදිය බොහොම අලංකාරයි, සත්තු කුරුල්ලෝ ඉන්නවා, මේ මාලිගේ බොහොම අලංකාරයි, බුදු තුරණ හරි ලස්සනයි, මේ කෑමත් හරි රසයි, කෑම බීමත් අරගත්තා කියලා මේක ඔන්න දැන් දෙවනි පාර එනවා. වහම අනෝ කෝතෙල් හැන්ද, තෙල් තියා හැන්දවත් නැහැ. හරි, හැන්දවත් නැහැ. මොකද අන දැන් උනේ අනිත් පැත්තට ගියා, අනිත් පැත්තට ගියා, අරග විනෝද වුණා, අරග වින්දා, හැබැයි හැන්ද මතක නැතුව ගියා. ඉතින් මේ තැනැත්තා කියනවා, අන්න ඕක තමයි සතුටේ රහස, තමුන් ළඟ තියෙන තෙල් හැන්දත් හලාගන්නේ නැතුව මේ ජීවිතේ රස විඳින්න පුළුවන්ද? මේ උද්‍යාන සිරි නරඹන්න පුළුවන්ද? තෙල් හැන්ද රැකගෙන මේ මේ ආහාර පාන රස විඳින්න පුළුවන්ද? තෙල් හැන්ද රැකගෙන මේ මාලිගේ බලන්න පුළුවන්ද? තෙල් හැන්ද රැකගෙන. ඔන්න ඕක තමයි සතුටේ රහස කියලා මේ තැනැත්තා කියනවා. අන්න ඒ සමබරතාවය තමයි අපිට ගන්න අමාරු. කමක් නැහැ, ටික ටික පුළුවන්. දැන් පහුගිය දවසක ගුරුවරු 150ක් ඇවිල්ලා ඉන්දියා පල්ලම වටාවට. ඉතින් ඒ කට්ටියට ඔය අදහස දීලා ඊට පස්සේ දවල් වරුවේ තිබුණා මොකද? සයිලන්ට් මයින්ඩ්ෆුල් වෝක් ටු ද අපර් මොනාස්ට්‍රි. ඉහළ ආරණ්‍යයට නිහඬ සතිමත් සංචාරයක්. ඉතින් ඔය නිහඬ සතිමත් කියලා දාලා තිබුණාට මම දන්නවා ඉතින් ඕක නිහඬ සතිමත් වෙන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට රිලවෙක් ඇඟට පැන්නාම, කූඩැල්ලෙක් කෙල්ලුණාම ඔය නිහඬ සතිමත් බව ඔක්කොම කැඩලා බිඳිලා ගිහිල්ලා කට්ටිය ඉතින් පොඩි විනෝද වෙනවා. කමක් නැහැ, ඒකත් හොඳයිනේ. ඔය වටපිටාවේ බලලා ඒගොල්ලන්ට මේ ඝන වනාන්තරයක් කැලයක් දකින්න ලැබෙනෙත් කලාතුරකින්, දොළ පහරක් දකින්න ලැබෙනෙත් කලාතුරකින්, කමක් නැහැ. ඉතින් නිහඬ සතිමත් කියලා දැම්මට ඔක නිහඬ සතිමත් වෙන්නේ නැහැ. නමුත් මේ පිරිසට මම යන්න කලින් ඔන්න තෙල් හැන්දේ කතාව කියලා කිව්වා. දැන් ඉහළ ආරණ්‍ය බලන්න යන්න තියෙනවා. මේ තෙල් හැන්දත් රැකගන්න. තෙල් හැන්ද කියන්නේ මොකද්ද? සතිමත් වෙන්න, නිහඬ වෙන්න උත්සාහ ගන්න. හැබැයි සතිමත් වෙලා නිහඬ වෙලා ඉඳියොත් ආරණ්‍ය බලන්න වෙන්නේ නැහැ. ස්වභාව ධර්මයේ වටපිටාව බලන්න වෙන්නේ නැහැ. ඒකින් දා තෙල් හැන්දත් රැකගෙන වටපිටාවත් බලලා විනෝද වෙලා එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඇහුවා මේගොල්ලන්ගෙන්. ඉතින් පෑයකට විතර පස්සේ අර ගිහිල්ලා ඇවිල්ලා සාකච්ඡා වෙලාවේ එක ගුරු මෑණි කෙනෙක් නැකිලා කියනවා, ස්වාමීන් වහන්ස මට, මම බැලුවා සමහර වෙලාවට නම් තෙල් හැන්ද විසිරුණා. වටපිටාවේ කට්ටිය ඉඳ වැඩිපුර විසිරුණා. ඒගොල්ලෝ මෙන්න හොරසාකේ මේ කුරුල්ලෝ කියලා හොර කුරුල්ලෝ ඇහුලන්නේ යනවායි. එක 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 විද්‍යාත්මක පරීක්ෂණයි, එක එක ඒවා ජීවීන් හඳුන ගැනීම, ඒවා තමයි තිබුණේ. ඉතින් මමත් ඒගොල්ලොත් එක්ක ඉන්දියා, මට තේරුණා මේ තෙල් හැන්ද හලාගන්නේ නැතුව මේ වටපිටාවත් සිරිනාරම්බල එනවා කියන එක එච්චරම ලේසි නෑ. හැබැයි මම යම් සාර්ථකත්වයක් තියනවා කියලා. ඉතින් අපේ ජීවිතවලත් අන්න ඒ සාර්ථකත්වය, ඒ සමබරතාවය හදාගත්තොත් ඒකම තමයි රහස කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම උත්සාහ කරලා බලමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වගේ අත්දැකීම් ගොඩක් වචන වලින් කියලා දුන්න ස්වාමීන් වහන්සේ. මට එහෙම කිසිම හිතේ කිසිම පරක් නැහැ ඇත්තටම. මට එහෙම කිසිම දැනීමක් නැහැ වගේ. මට නිකන් හීන නම් හිතේ ස්වාමීන් වහන්සේ මම නිකන් කුඩු ගහලා ඉන්නවා වගේ කියලා මට මොකද මේ වෙලා තියෙන්නේ කියලා. කිසිම දෙයක අද වැඩ ටික ඔටෝ පයිලට් එකෙන් දාලා වගේ කෙරෙනවා. ඉතින් මට නිකන් ඇත්තටම කිව්වොත් ඒ වෙලාවෙදි මගේ හිතට බයක් ආවා ස්වාමීන් වහන්සේ. ඒක නිසා තමයි මට එහෙම ඒ වෙලාවේ හිතුනේ හිතට. ඇත්තටම බරක් නෑ ස්වාමීන් වහන්සේ. මම දන්නේ නෑ මොනවද වෙන්නේ කියලා. හැබැයි කොහොම වුණත් මට තියෙන වැඩ ටික මම කිසිදු අර ඉස්සර තිබුණ තමයි දරත පරිලහ ස්වභාවයක්. ඒ ස්වභාවයෙන් වෙනස් වෙලා තියෙන එක ඇතුළතින්ම තේරෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. කුඩු කුඩු අපිට නොමිලේ හම්බ වෙනවනේ මේ කරගෙන යනකොට. කිසිම මේ රිස්ක් එකකුත් නැහැ. හරි. හොඳ සූස්තියක ඉන්නවා සමහර වෙලාවට. නිකන් කුඩු ගාලා වගේ මොකක් වෙලාද මන් දන්නේ නැහැ. කියලා ඔය මද්‍රව්‍යත් විවිධ જાති තියෙනවනේ. ඔය හෙරොයින් වලට කිරනවා. අයිස් වලට හිත වික්ෂිප්ත වෙනවා. ඊට පස්සේ ගාන්ජා වලට නිකන් අර මොකද්දෝ නිකන් එක අරමුණක නිකන් එක සූස්තියක හිටිනවා. ඉතින් ඔය විදිහේ නිකන් අමුතු අමුතු ස්වභාව තියෙනවානේ. ඔය හැම මත්ද්‍රව්‍යම අත්විඳින්න පුළුවන් භාවනාවකත් නොමිලේ. රිස්ක් ෆ්‍රී තමයි අත්විඳින්න වෙන්නේ. කිසිම අනතුරක් නැහැ. සයිඩ් ඉෆෙක්ට් නැහැ. මේ වෙනුවට භාවනාවක් කරගෙන යනකොට තේරෙනවා ඔන්න එක වෙලාවකට හෙරොයින්. තව වෙලාවකට ගංජා. තව වෙලාවකට අර විදියට මොනවද අයිස්. ওই විදියට එක 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 මේ මනසේ පැතිකඩ මතුවෙලා එනවා. එතකොට එකම දේ තේරුම් ගන්න ඕනේ. උන් ගිහිල්ලා මේ මොනවද සල්ලි වලට කුඩු හොයාගෙන ජර විදියේ අනතුරක් අරගෙන ඔක්කොම කරලා ඕවර්ඩෝස් වෙන්න තියෙන අනතුරත් අරගෙන උන් කුඩු ගහද්දී අපි මේ භාවනාවක් තුලින් ඔය වගේම මානසිකත්ව සමහරට අත්විඳිනවා. නොමිලේ රිස් ෆ්‍රී. හරි. ඉතින් ඒක තමයි. ඒක තමයි ක්‍රමවේදේ. දැන් ඊයේ තව කෙනෙක් කියනවා මොකද්ද මේ ඔක්කොම වටපිටාව බොඳ වෙලා ගිහිල්ලා වගේ. මම ඩ්‍රයිව් කරාද කියලා වචන සුවරුත් නැහැ. ඈ අර විදියට මොනවදෝ එකක් අහගෙනත් ඉන්නේ ඇහුනෙත් නැහැ. ඈත තියා ඇහෙනවා වාහනත් ඈත තියෙනවා වගේ. නමුත් මම කොහොම හරි ඩ්‍රයිව් කරගෙන ආවා. ඉතින් ওই විදිහේ විවිධ පැතිකඩ පේනවා. කමක් නැහැ. මේ ප්‍රතිපදාව තුලින් තමයි ඒක එන්නේ. අනිත් කට්ටිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ විදිහේ නොයෙකුත් ක්‍රමවේද වලින් ප්‍රතිපදාවක් නැතුව ලං කරගනිද්දී අපි මේ භාවනාවක් තුලින් දැනගෙන දකිමි. දනිමින් දකිමින්. කවුරුත් මත් කළා මේ අරන් යනවා නෙමෙයි. ඒ වෙනුවට දනිමින් දකිමින් තමයි යන්නේ. ගියපු පාර දන්නවනේ කවදාවත් අරමං වෙන්නේ නැහැ. කවදාවත් අතරමං වෙන්නේ නැහැ. හැමදාම යනවා. මේ විදිහට පුහුණු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රතිපදාව. ඔය විවිධ පැතිකඩ පෙන්නනවා, විවිධ දේවල් දෙනවා, සැක සංකා ඇති වෙනවා. මොකද මට වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්න මතුවෙනවා. නමුත් විශ්වාසයෙන් කරගෙන යන්න. විශ්වාසය තමයි හරි. අර නාමන්ත කිව්වා වගේ කැමරාමන් නෙවෙයි ඩයිස්. ඈ කැමරාකාරයා. බලා ඉන්න එක ඔබ්සර්වර්. කවදාවත් මැරෙන්නේ නැහැ. හිස්ටරි හැස් ඉට්. ඉතිහාසය අපිට කියලා දීලා තියෙනවා කැමරාකාරයා මැරෙන්නේ නැහැ කියලා. අන්නේ විශ්වාසය තිබුණා නම් හරි. කැමරාමන් නෙවෙයි ඩයිස් කියලා යන්. එතකොට හරි.
එහෙමයි
ස්වාමීන් වහන්සේ සිද්ධ වෙනවා තෙරුවන් සරණ. හොඳයි තෙරුවන් සරණ. ඉන්ද්‍රනෝන එහෙනම් අපි අවසන් කරමු. වෙනත් නැහැ. අපිටත් පොඩි
ගමනක්. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නයක් නම් ඇවිල්ලා තියෙනවා දැන්.
තියෙනවා?
තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ආවා එක.
ආගෙන ආමඳුරෝන්ට ගත්තේ නැද්ද? කෝල් එකක් ගත්තේ නැද්ද?
මගේ ළඟ නැහෙනි නම්බර් එක.
ඒකනේ මගේ ළඟත් තියුණ නම්බරේ මොකද්දෝ කරලා වෙනස් කරලා දැන් හොයාගන්න නැහැ. මේ මේ එවනට නම්බරයක් තියනද? කොහොම හරි හොයාගෙන කෝල් එකක් දෙන්න බලන්න ඕනේ. අනිත් දවසේ සාගර
ආමඳුරෝන්. සතිමත් හිඳ ගැනීම. හිඳගත් විටම හුස්මට අවධානය යොමු විය. හුස්ම එක එක තැන්වලින් එක එක විදිහට දැක ගන්න ලැබුණා. සමහර විට බඩ උඩ පහළ යන විදිහටද, සමහර විට නාය අගින්ද, සමහර විට ඇඟෙන් එළියේ පැත්තකද හුස්ම දැනුනි. සිතුවිලි දෙක තුනක් ඇවිත් ගියා. කල්පනාවල් කිහිපයකට ගිහින් අතරමං වුණා. නැවතත් හුස්ම රැල්ල හුස්ම දැනුණා. හුස්ම රැල්ලක් වෙනුවට කම්පන චංචල විදියට දැනුණා. ටික වේලාවකින් තව ටිකකින් 16+ එකේ කරන්න තියෙන ඇක්ටිවිටි එක ගැන සිහියට අසු වුණා. ඒ ගැන සිතුවිලි වල අතරමං වී සිටියා. දැන් මේකෙන් නැගිටින්න ඕනේ කියලා සිතුවිල්ලක් ආවා. එපමණයි ස්වාමීන් වහන්ස.
ඔව් එතකොට ওই විදියට භාවනාවක් කරනකොට ඒ විදියේ පුහුණුවක් කරනකොට ඉතින් විවිධ පැතිකඩ එනවා. සමහර විට හුස්ම නිකන් ඇතුළතින් පිටතින් වගේ දැනෙනවා, දුරින් ළඟින් වගේ දැනෙනවා, ඔයිදියේ එක එක පැතිකඩ තියෙනවා, මේ අරමුණක විවිධ පැතිකඩ තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ හුස්මම තමයි ওই ভাইব্রেশন එකක් බවට පත් වෙන්නේ. ඒ හුස්මම තමයි ভাইব্রেশন එකක් බවට පත් වෙන්නේ. එතකොට ভাইব্রেশন එකක් වුණාම වෙනමම ක්වොලිටීස් තමයි ඒකේ තියෙන්නේ. ආව ඕන ভাইব্রেশন එකකින් හුස්මක් හැදෙනවා. හුස්මෙන් ভাইব্রেশন එක හැදෙනවා. ওই විදිහට මේක එක එක හැඩතල ගන්නවා. දකින්න පුළුවන්. හරියට නිකන් අර මැටි භාජනයක් බුලුස්සන්න කලින් අර කොඹලා අරකේ තියලා අර මෙහෙම කරකවනකොට එක එක හැඩතල ගන්නවනේ. පිලිස්සුවනේ 20000ක් අවුරුදු ආයුෂ. 20000ක් කියන්නේ සෙල්ලන්නේ නැහැ. පිලිස්සුවොත් 20000ක් ආයුෂ. පුලුස්සන් නැතුව ඔබ දිහා බලා ඉන්න ඕනේ. ස්ථිර කරන්න හොඳ නැහැ. මේක තමයි හරි, මේක තමයි වැරදි. මෙහෙම කරොත් හරි, මේක තමයි ක්‍රමවේදය කියලා එහෙම ස්ථිර කරන්න හොඳ නැහැ. මේ වෙනුවට අනේ හැම බලාගෙන ඉන්නවා. ඔන්න එක ස්වභාවයක් හැදෙනවා. හොඳට හැදෙනවා. මේක නම් මරු කියලා හැදෙනවා. ඔන්න තව ටිකකින් ඒකත් දිය වෙලා ගිහින් වෙනස්ම ස්වභාවයක් හැදෙනවා. සමායලට එපා කරපු ස්වභාවයක් හැදෙනවා. ඔන්න තව ටික වෙලාවකින් ඒකත් දිය වෙලා යනවා. ඔන්න ඔය විදිහට මේ හැම වෙලෙම වෙනස් වෙන මේ විදිය අර නිකන් පුළුස්සන් නැතුව විවිධ හැඩතල ගන්න මැටි 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 කොටසක් මැටි භාජනයක් වගේ තමයි. අන්න ඒ හැඩතල දක්නාසුරුව ගෙවන් කල් ගෙවන්. හුස්ම කිව්වත් එකයි, ලෝකේ කිව්වත් එකයි, හුස්ම කිව්වත් එකයි, ভাইব্রেশন එක කිව්වත් එකයි. ඔය ඔක්කොම එකම දේ. දුක කිව්වත් එකයි, හුස්ම කිව්වත්, දුක කිව්වත් එකයි. දැන් පහුගිය දවසක කොල්ලෙක් වார்த்தාවක් කියවන්න ගිහිල්ලා ඒක ඉන්නවා මෙහෙ, මේ දවස්වල මෙහෙ ඉන්නවා ඒක. ඒක කියනවා මොකද්ද? ලේ වාක්‍ය. අර සක්මනේ කියනකොට ලේ වාක්‍ය තමයි ලියලා තියෙන්නේ. දැන් මේකට ලේ වාක්‍ය කියන එක වචනේ පැටලිලා ලෝකේ වදින්නෑලු සක්මන් කරනකොට. ලෝකේ වදින්නෑලු. ඉතින් මම බැලුවා මේ ලෝකේ කියන්නේ දැන් මේ පොළොව වදින්න නැති එකද මේ කියන්නේ කියලා. බලනකොට මේ ලේ වාක්‍ය වදින්නෑ කියලා කියලා තියෙනවා. ඉතින් දැන් කොල්ලා වේර ගන්නත් හැබැයි මං කෝවා හරි කමන්නේ. ලේ වාක්‍ය කිව්වත් එකයි, ලෝකේ කිව්වත් එකයි. හරි. හුස්ම කිව්වත් එකයි, ලෝකේ කිව්වත් එකයි. ඈ ලෝකේ කිව්වත් එකයි, ලේ වාක්‍ය කිව්වත් එකයි, දුක කිව්වත් එකයි. ඈ ඔකෝම එක එක තැනට කැටි වෙනවා මේ විදිය භාවනාවක් කරනකොට. අන්න අර ভাইব্রেশন එක මේ හුස්මම කිව්වොත් ඒක අපි හිතන්නේ නෑනේ. ඔය ভাইব্রেশন එකට මොකද වෙන්නේ බලන්න දවසක. අනේ ඒකත් අමුතුම කතන්දරයක්. ඔන්න ඔය විදිහට ඕක පරිවර්තනය වෙමින් වෙනස් වෙමින් යනවා. එදිනෙදා දාලා ප්‍රශ්න ටිකකුත් තියෙනවා. අරක කරන්නේ කොහොමද? අරක කොහොම කරනවද? මේක කොහොම කරනවද කියලා. ඔහොම ඔහොම ප්‍රශ්න ටිකකුත් තියෙනවා. තව ටිකක් හොඳට මොන මොනවා හරි වැඩ ටිකකුත් දාගන්න. දාගන්න. එතකොට ඔය එක 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 ප්‍රශ්නයකට අවධානයක් දෙන්නත් බෑනේ. එක ප්‍රශ්නයකට අවධානයක් දෙන්නත් බෑ. දැන් මේ දවස්වල මට වෙලා තියෙන්නේ ඒ වගේ වැඩක් තමයි. එකක් කැරෙන එකක් 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 එක දිගට 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 මොන මොනවද එදිලා තියෙනවා. දැන් මේක ඉවරනවා තව එකකට යන්න තියෙනවා. එතන දවසක් ගෙවන්න තියෙනවා. ඊට පස්සේ ඒක ඉවරනවා හවසට තව එකක් තියෙනවා. මොම තියෙනවා. එතකොට අර එකක් ගැන අවධානයක් දෙන්න බෑ. ඒක ගැන දුකක් ගන්න බෑ. මොකද ඊළඟ එකට යන්න තියෙනවා. ඊළඟ එකට යනකොට අර කලින් සැලසුම් කිරන ගෑල්ල නැති වෙලා ගිහිල්ලා. හරි සෝක්. හරිම සෝක්. ඒවලට ගිහිල්ලා උන්ගේ මූණු ටික දිහා බලලා මොකක් හරි උන්ට අදාළ වෙන්න එකක් කියනවා. ඊට පස්සේ අනිත් තැනට යනකොට ඊළඟ එක බෑන් කරගන්න විදිහක් නෑ. ආ ඒකට යනවා. නැත්තම් කලින් එහෙම අම්මෝ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කිව්වා. මේ දවස් ගානක් තිස්සේ සැලසුම් කළා මෙහෙම කරනවද මෙහෙම කරනවද අර එහෙම ඇක්ටිවිටි කරනවද මෙහෙම ඇක්ටිවිටි කරනවද කියලා දඟලගෙන තමයි එන්නේ. දැන් බැලුවොත් සමහර විට කට්ටිය මේගොල්ලෝ ඇක්ටිවිටි වහගෙන ඕනේ නැහැ, ඔබ වහන්සේ ඕනේ නැහැ, අපි කරන්නම් ඇක්ටිවිටි එකක් කියලා ඒගොල්ලොම කියනවා. ඒගොල්ලොම කියනවා මොකද දැන් වැඩේ තේරෙනවා, දැන් මේක මේ එහෙම යන්න බෑ. අනේ ඒ ශිල්පේ තමයි අපේ ජීවිතවලට අදාළ. ඒ ශිල්පේ තමයි අපිට ඕනේ. එහෙම නැත්තම් අපි හැම දෙෙම අර 80 අවුරුදු ජීවිතයක් 84000ක් අවුරුදු සැලසුම් හදනවා. ඉවරයක් නැහැනේ. ඉවරයක් නැහැ. සැලසුම් කරනවා කරනවා විතර අන්තිමට සැලසුමකුත් නැහැ, වෙච්ච දෙයක්කුත් නැහැ. අන්තිමට වෙහසක් පීඩාවක් විතරක් ඉතුරු වෙනවා. ඒකෙ හින්දා ඔන්න ඔය විවෘත භාවයට ඉඩ දෙන්න. විවෘත භාවයට ඉඩ දෙන්න. ඒක නැවත නැවත එක එක පැතිකඩ පෙරලෙයි. හොඳට විවිධ ඒවා යෙදිලා ඉන්න. නිකන් එක සාර්ථකත්වයක් මේකම කරනවා, මේ ඉලක්කෙම අරගන්න ඕනේ කියලා එහෙම එකකුත් නැහැ. මොන මොනවදෝ ටිකක යෙදිලා ඉන්නවා. ප්‍රොජෙක්ට් 10ක් 15ක් තියෙනවා. ඒතකොට එකක් අවුල් ගියාට දුක් ගන්න බෑනේ. එකක් අවුල් ගියාට දුක් ගන්න බෑ. එකක් විතරක් මගේ කරගත්තොත් අන්න ඒකට අනුකූලව දුකක් මතුවෙලා එනවා. නිකන් අර නිකන් නිකන් මොකද්ද අපි තම ලෝකේ ඉන්න ගෑනු ළමයෙක් එක්කෙනෙක් අසාද මැද ගත්තොත් මොකද වෙන්නේ? අන්න එයා නෝනා වෙනවා. එයාට අදාළ අනන්‍ය වූ දුකක් මතුවෙලා එනවා. දැන් ඔක්කොටම පෙන් කරගෙන ඉන්න. ඔක්කොටම පෙන් කරගෙන ඉන්න. හැබැයි ඒක අරමුණක් අල්ලගන්න එපා. ඔක තමයි සිහියදී අපි කියන්නේ. අන්න ඒක අරමුණක් අල්ලගත්තොත් එයා රජ වෙනවා. අනිත්‍ය ඔක්කොම යටපත් වෙනවා. අර ගත අරමුණ තමයි ආධිපත්‍ය දරන්නේ. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ වෙනුවට අපි කියනවා මේ අරමුණු සියල්ල දැකගනිමින් ඉන්දියොත් එක එක්කවත් ඡන්දේ නොදී ඉන්දියොත් අන කවුරු කවුරුත් ඇවිල්ලා මේ එක එක අරමුණ අපිනුත් ගන්නමල් අපිනුත් ගන්නමල් කිය කී ඉන්නවා. හැබැයි එකකටවත් ඡන්දේ දෙන්නේ නැහැ. අන්න ඒ විවෘත භාවයේ ස්වභාවය තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට තේරෙනවා මේ කොතේකුත් වැඩ තියෙනවා. කෙරෙනවත් එක වෙනදටත් වැඩි සාර්ථකව කෙරෙනවා. හැබැයි අර එකකටවත් දුකක් ගන්නේ නැහැ. ප්‍රොජෙක්ට්ස් 10ක් විතර තියෙනවා. එකක් අවුල් ගිය ගමන් තව 9ක් තියෙනවානේ. අනේ ඒ 9ට අවධානය දාලා ඉන්නකොට අන්න 10 වෙනි එක හරියට වැඩිය හොඳට කෙරිලා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. තව තව ඕක තව තව මොකක්ද අර අපි කියන්නේ ඩයනමික්. මේ ස්ටැටික් නෙමෙයි මේක ඩයනමික්. තව තව අර විදිහට ඩයනමික් ගතිය දකිමින් අදකිමින් ඒ පැත්තට බර කරාට ගැටලුවක් නැහැ. මේ පැත්තට බර කරාට ගැටලුවක් නැහැ. එතකොට නිකන් වලිගෙට ගිනි ගත්ත හනුම වගේ කියලා හැංගීමක් පොඩක් මතුවෙන්න පුළුවන්. කමක් නැහැ. ඒකෙත් 아무ත ජොලියක් තියෙනවා. මුන්න නගරෙටම ගිනි තිබ්බා, ගමට ගිනි තිබ්බා කියලා අන්තිමට අපිට සතුරු වෙන්න පුළුවන්. දෙන්නේ විදිය උත්සාහයක් කරමු කියලා යෝජනා කරනවා. හොඳයි. එහෙනම් මම විසන්දි වෙනවා. ඔය කට්ටිය පින් අනුමෝදන් කළා ඒ වැඩ කටයුතු අවර කරන්න. පොඩි දැන් මේක පස්සේ ඊළඟ එක දැන් තම හිතන්න තමයි දැන් කල්පනාව ඊළඟ එක ගැන.
වාසියට බොහොමත්ම පිං සිද්ධ වෙනවා අපිට මේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ඉතාම පැහැදිලිව ලබා දුන්නා. ඒ පිණින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට නිර්වාණ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ.
සාදු. පැහැදිලිතාවය නම් මන් දන්නේ නැහැ පැහැදිලිව ලබා දුන්නද කියලා. කොහොම හරි පිළිතුරු ලබා දුන්නනේ මං කියන්නේ.
එහෙමයි සනස්.
පැහැදිලිතාවයක් පැටලිල්ල තමයි වැඩි වැඩියෙන් වර්ධනය වෙන්නේ නැත්තේ.
නැත්නම් බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ.
තාම පැහැදිලි කරනවට වැඩිය අපැහැදිලි කරන එක තමයි.
ඒත් වෙන්නේ පැහැදිලි වීම සොයනස් බොහොම පින්න බොහොමයෙන් තෙරුවන් සරණයි අවසරයි.
නාමන්ත ඔබට වාර දෙනවා.
හොඳයි. බොහොම පින් ඉන්ද්‍රන් ඇඳ තෙරුවන් සරණයි. දැන් ඊළඟට අපි පුණ්‍යානුමෝදනාව සඳහා එළඹිය යුතුයි. ඒ සඳහා ලිලංගකට ආරාධනා කර සිටිනවා තෙරුවන් සරණයි.
සීල දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් ඉතාම හරවත් ධර්මදේශනාවකින් සහ කමඨහන් පිළිබඳ ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලු පින්වත්පත් වේවා. මීතිරිගල නිස්සරණ වනයේ වෙසෙන අතිගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා ධර්මය අපට හඳුන්වා දීමට මහන්සි වී කටයුතු කරන කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. ඒ වගේම මෙම වැඩසටහන සංවිධානය කරන ලද සහ වැඩසටහන පවත්වාගෙන යාමට නොඑක ආකාරයෙන් උපකාර කරන සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවිදේවතාවුන්ටත් අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සියලු දෙනාගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. නාමන්ත ස්වාමීන් වහන්සලා වන්දනා කිරීමට අවශ්‍ය නැහැ නේද මේ වෙලාවේ?
ඔව් නෑ ස්වාමීන් වහන්සේ, මේ වැඩසටහනේ වැඩ සිටියා නිසා සාමාන්‍ය විදිහට වන්දනාව අවසානයේ දක්වා කරගෙන යන්න ළඟක.
ආ හොඳයි. එහෙනම් ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහන්දා තබ්බං ඕකාස ද්වාරත්තේන කතං සම්බං අච්චයං කමතමේ බන්තේ කම ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටිය සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සියලුම දෙනාට තෙරුවන් සරණයි.